අවසරයි මේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඇත්තරම මේ මෙතෙක් කාලයක් සෙනසුරාදා වැඩසටහන ලුක්සානාසේ හිටියේ නැත්තම් කෙරුණේ නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් මේ ලොකු ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා, මේ විශේෂයෙන්ම මෙල්බර්න් නගරයෙන්, සිඩ්නි නගරයෙන්. ඉතින් මේක මේ දිගට කරන්න කියලා. ඉතින් ඒක ලුක්සානාසේට යොමු වුණා. ඊට පස්සේ ලුක්සානාසේ ඉතින් ඊයේත් යනටත් කිව්වා මේ ස්වාමිනාසේ නැති වෙලාවෙත් මේක කරන්න කියලා. ඉතින් ඒ අනුව දිගටම මේ කියන්නේ සෙනසුරාදා මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම හැබැයි මේ මෙතෙන්දි මම බලාපොරොත්තු වෙන්නේ මේ මම කතා කරලා අනිත් අය නිශ්ශබ්දව සිටීමක්, මේක ධර්ම සාකච්ඡාවක් වශයෙන් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද අනිවාර්යයෙන්ම මෙතන ඉන්නවා මේ සූත්‍ර අධ්‍යයනය කරන ස්වාමීන් වහන්සලා ඉන්නවා, ඊළඟට විනය පැත්තෙන් දන්න ස්වාමීන් වහන්සලා ඉන්නවා, සෑහෙන කාලයක් තිස්සේ සාසනය දැන් හිටපු ස්වාමීන් වහන්සලා ඉන්නවා, ඉතින් ඒ වගේම භාවනාවේ යෙදෙන ස්වාමීන් වහන්සලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ මෙතන අනිවාර්යයෙන්ම ධර්ම සාකච්ඡාවක් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ මම කතා කරන එකක් නෙමෙයි මෙතන කරන්නේ. ඉතින් ඒක මුලින්ම කියන්න ඕනේ. ඊළඟට අනිත් එක තමයි විශේෂයෙන්ම අපි මේ සමගිව රැස් වෙන්න තියෙන එක අවස්ථාවක් තමයි මේක. මොකද අපි දැන් ලොකු සානාස්සේ සේනාසනෙන් නැති වුණාම අපි ඔහේ නන්නත්තර වෙන්න ගියොත් එහෙම එක එක තැන්වලට වෙලා අපේ පාඩුවේ ඉන්න ගියොත් ඒකත් සුදුසු නැහැ. අපි අර ලොකුසානාස්සේ කරගෙන යන වැඩපිළිවෙල ඒක අඩාල වෙන්න නොදී මේ දිගට අරගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. නැත්නම් මේ අපි කට්ටිය අනිවාර්යම පිරිහිලා යනවා මේ උන්වහන්සේ නැති කාලෙදි. ඒ නිසා ඒකත් එක ප්‍රධාන කාර්යයක් මේක මේ කරගෙන යන්න. එහෙම නැතුව මේකට සියලු සුදුසුකම් මට තියෙන නිසා කරන්න පටන් ගන්නවත් නෙවෙයි. ඒක ඒකත් පොඩ්ඩක් මතක් කරගන්න. අද ආපු නැති ස්වාමීන් වහන්සේලාටත් මේ පණිවිඩය දෙන්න. මොකද අපි එකතු වෙලා මේ කටයුත්ත කරේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි එක එක සමහරලාට එක එක පැතිවල යවෙනවා. ඊළඟට එක එක දෘෂ්ටිවලට යවෙනවා. ඊළඟට අද සමාජයේ නානක් ප්‍රකාර මේ පැති විවෘත වෙලා තියෙනවා, ඒවට අහු වෙනවා. ඉතින් ඒ නිසා ගාක් අනුතුරුදායක පැති හුඟක් තියෙනවා. ඒ නිසා අපි පිරිසක් වශයෙන් નિසරණවන්නේ සංඝ පිරිස එකතු වෙන මේ අවස්ථාවන් ඇත්තරම ගිලිලා යන්න දෙන්න එපා. පුළුවන් තරම් මේවට සහභාගී වෙන්න නැති ස්වාමීන් වහන්සේලාට මෙතෙන්ට එන්න කියන්න. මොකද අපිට මෙතෙන්දී ඕනම දෙයක් සාකච්ඡා කළ විසඳ ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ධර්ම සාකච්ඡාවන් නිසා ධර්මයේ සම්බන්ධයෙන් යම්කිසි මතිමතාන්තර තියෙනවා නම්, එහෙම නැත්නම් භාවනාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලු සහගත තැන් තියෙනවා නම් අපිට විවෘතව හොඳට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී විසඳ ගන්න බැරි වුණොත් අපි තවදුරටත් ඒවා මේ පොත්පත් මේ පරිහරණය කළා, ඊළඟට එහෙම නැත්නම් තව ලොකු ස්වාමීන් වහන්සේට වුණත් ඕනනම් ඊමේල් හරහා දැනුම් දීලා ඒවා ඔක්කොම විසඳ ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවත්, ඒ වගේම අඟහරුවාද තියෙන නිවෙන නිවීම සාකච්ඡාවත් අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න කියලා මම ආරාධනා කරනවා සියලුම ස්වාමීන් වහන්සේලාටයි, ගිහි උපාසක මහත්වරුන්ටයි. මේක ඒකාතකින් අර ලොකු ස්වාමීන් වහන්සේ නැති වෙලාවේ උන්වහන්සේ කරගෙන ගිය වැඩපිළිවෙල උන්වහන්සේගේ ආශිර්වාදය ඇතිව කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අනිත් එක තමයි ඇත්තටම මේ යෝගාශ්‍රමයේ ඒ නීති පද්ධතිය අපි නිතර නිතර මතක් කරගන්න වෙනවා. මොකද අද යෝගාශ්‍රමයේ නීති පද්ධතිය හුඟක් මේ පිරිහිලා තියෙන්නේ. හුඟක් සේනාසනවල මේවා කතා කරන්නේත් නැහැ, එක එක වෙන වෙන මාර්ගවල යන්නේ. ඒ නිසා අපි නැවතත් ඥානාරාම ස්වාමීන් වහන්සේ, ඊළඟට කඩවැද්දුවේ මේ පඬිතු ස්වාමීන් වහන්සේලා ඒ බොහොම අමාරුවෙන් බොහොම දිවි කැපකිරීමෙන් මේ පටන් ගත්ත මේ වැඩපිළිවෙල අකර්මණ්‍ය වෙන්න නොවී, කඩාකප්පල් වෙන්න නොදී කොහොම හරි ඒවා පවත්වා ගන්න තමයි අපි උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒ නිසා ඒක හොඳට නැවත නැවත මතක් කරලා දීලා අපි ඒවෙන් කොහේ හරි බැහැර වෙලා තියෙනවා නම්, ඒ පාරෙන් පිටපැනලා තියෙනවා නම් අපි මේ දේවල් නැවත නැවත මතක් කරනකොට අපිටත් තේරෙනවා මේ තැන්වලදී අපි එක්ක පිටපැනලා තියෙනවා, නැත්නම් තාම අපි එතන ළඟා වෙලා නැහැ, අපි මේ තැන් ඒ තැන් දියුණු කරගන්න තියෙනවා කියලා. ඒ නිසා ඒ යෝගාශ්‍රම කතිකාවත එහෙම මතක් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒකත් මේ ධර්ම සාකච්ඡාවේදී කරනවා. ඒ නිසා අපේ සේනාසනේ සංඝ පිරිසගේ විශේෂයෙන්ම එකමුතුකම සමගිය, ඊළඟට අපි කරගෙන යන වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් කර ගැනීම කියන එක මේ සාකච්ඡා හරහා සෑහෙන සිද්ධ වෙන නිසා ඉතින් පුළුවන් තරම් මේකට සම්බන්ධ වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් අපි සම්ප්‍රදායානුකූලව මුලින්ම තියෙන්නේ අපේ යෝගාශ්‍රම කතිකාවතෙන් කොටසක් මතක් කරගන්න. ඉතින් මම 13 කුටියේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා එහෙමනම් කතිකාවතේ ඒ අදාළ කොටස ඉදිරිපත් කරන්න කියලා.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමයේ කතිකාවත දෙවනි කොටස. සිතේ පරිවර්තනයේ ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දිනෙක හාම ගේහසිත ප්‍රේමයෙන් උසුදුසු යාළුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්සි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්තෝස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වත්ටි යූහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වුවහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතු. සල්ලේකං අච්ඡන්තේන අප්පමත්තේන භික්ඛුනා කප්පේහින කාතබ්බා ආමිසත්ථාය ලෝලතාය යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බොමලු හමදමින්ද ගඳ දුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහල් සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ ඉඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවන්සේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළට කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජහාදීකරණයට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබසී එහෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝභන්තේ වන්න රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණය මෙමු නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකළ යුතුයි. අත්ත කිල මතහානු යෝගයට අයත් වන කෂ්ඨවෘත දුෂ්කරාසනාදී වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලංකම් ආදී සුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුයි. බැහැර ගමන් නැවැත්විය යුතු. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් උපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමටද හේතුවන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිණා ධූතාංගාදී ආචාර උපාධ්‍යාදීන්ට මුත් සෙස්සන්ට නොදැනෙන සේ කළ යුතු. භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජිතන් සාදී තබ්බං යැයි වදාළ බැවින් රන්රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම අරමුදල් පිහිටුවීම මුදල් ලැබුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතු. යෝගාශ්‍රමීය කාර්යක සභාවේ අනුමැතිය ඇතිවම අභිනව සෙනසුන් විධි කිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුයි. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම ආරාමවස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු. භික්ෂු සාමණේර සංගරණ ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුලදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරු ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුගැනීම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සීලු සේනාසනයන් යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරු වන ශිෂ්‍යයනට තුන්යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වර්ධහියදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
ඔව් ඇත්තටම මේ කත්ත කියන්නේ දේ යෝගාශ්‍රමයේ යෝගාශ්‍රමාධිපති ඈ මේ යෝගාශ්‍රමාධිපති සාමණේර වහන්සේව හම්බෙන්න අවස්ථාවක් හම්බුණා මට. මේ උන්වහන්සේත් මේ දවස්වල පිටරට වැඩ ඉන්නේ. ඉතින් ඒ ගියේ ගමනේදී ඉතින් උන්වහන්සේත් එක ටිකක් සමීප මේ කතා බහ කරන්න ඉතින් කාලෙකින් අවස්ථාවක් ලැබුණා. ඉතින් උන්වහන්සේත් මතක් කළේ මේ අර විශේෂයෙන්ම දැන් උන්වහන්සේත් බොහෝම මේ නිහතමානී ඒ වගේම බොහොම අල්පේච්ඡ සාමණේර වහන්සේ නමක් දැනට යෝගාශ්‍රමාධිපති සාමින් වහන්සේ වශයෙන් වැඩ කටයුතු කරන්නේ අතිපූජනීය පහළවිටියල ජනානන්ද සාමින් වහන්සේ. ඉතින් විශේෂයෙන්ම හරිම අල්පේච්ඡ සාමින් වහන්සේ නමක් දැනට කොළඹ කල්යාණ ධර්ම පෙරමුණ ස්ථානයේ තමයි වැඩ වාසය කරන්නේ. ඉතින් උන්වහන්සේත් මතක් කළේ මේ විශේෂයෙන්ම භාවනාවට මුල් තැන දීලා තමයි මේ යෝගාශ්‍රම සංස්ථාව පටන් ගත්තේ. ඇත්තටම අර මුලින්ම කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ සාමින් වහන්සේ ඒ දවස්වල බණ කියන්නේ එහෙම යනවලු මේ පන්සල් වලට ගෙවල් වලට හරමේ පින්කම් වලට එහෙම. නමුත් උන්වහන්සේ එකපාරක් අර පන්සලකට මේ වෙසක් දවසෙත් මේ බණ කියන්න ගියාම සිද්ධ වෙලා තියෙන්නේ වෙසක් එකට ඉතින් උපාසක අම්මලා හරමේ ඔක්කොමලා තොරම් බලන්න ගිහිල්ලාලු වෙසක් කූඩු බලන්න ගිහිල්ලාලු. ඉතින් බණ අහන්න හිටියේ අර එහෙ යන්න බැරි තරම් මලානික වෙච්ච බාගෙට පණ ගිය මොංගක් වයසක උපාසක අම්මලා හතර පහ දෙනෙක් විතරයි. දැන් මේ සාවින්නාන්දිත හෙන්න ඈත ඉඳගෙන මේ ගිහිලා තිනවා පන්සලට බණ කියන්න. ඉතින් අර උපාසකම්ල හතර පහ දෙනෙක් ඉදරයිලු හිතලා තියෙන්නේ මේ එදා බණ අහන්න. ඉතින් ස්වාමීන් වහන්සේලා දෙතනින් තමයි ඇත්තටම මේ ලොකු අදහසක් ඇවිල්ලා තියෙන්නේ මේ මිනිසුන්ට බණ කියලා වැඩක් නැහැ. මිනිසුන්ට බණ කියන වඩා හොඳයි මේ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මික ගුණ දියුණුව වෙනුවෙන් මේ ගැඹුරු පරමාර්ථයක් වෙනුවෙන් උත්සාහත් වෙනවා නම් ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ කියන අදහස තමයි උන්වහන්සේ දා අරන් තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඊළඟට සුලිමින පත්‍රයට එහෙම ලිපි ලියන්න සහත් වෙලා තියෙනවා ඒක රටේ ප්‍රචලිත කරන්න. ඉතින් ඒ ලිපිය පළ කරලා තියෙනවා තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල කියලා. ඉතින් ඒ ලිපිය හරි ප්‍රසිද්ධයි. ඉතින් ඕනනම් කියවල බලන්න පුළුවන් තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල කියලා. ඉතින් උන්වහන්සේ මතක් කරන්නේ මේ වෙසක් එකට කියලා මේ තොරම් බැඳ බැඳා මේ කූඩු නටනට ඔලුබක්කු නටනට ආින්න එකවත් ඒක බලන්න මිනිස්සු යන එකවත් නෙමෙයි. මේක ප්‍රතිපත්ති ශාසනයක් වශයෙන් මේ නගා සිටුවෙන එක තමයි උන්වහන්සේ මතක් කරන්නේ කඩවැද්දුවේ ස්වාමීන් වහන්සේ. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ තමයි ආරාධනා කරන්නේ ඔය අතිපූජනීය මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේට ඒක සඳහා උපදේශකයෙක් වශයෙන් නැත්නම් අනුශාසක වශයෙන් මෙතන වඩින්න කියලා. ඉතින් උන්වහන්සේ ඇත්තට මේක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ වුණාට නැවත නැවත කඩවැද්දුවේ ජිනවංශ ස්වාමීන් වහන්සේ නැවත නැවත මේ ඉල්ලීම මේ මාතර ස්වාමීන් වහන්සේෙන් කරනකොට තමයි මාතර ස්වාමීන් වහන්සේත් බොහොම දුරදී කල්පනා කරලා එකඟ වෙන්නේ. ඊට පස්සේ ඉතින් සියලු දේ අතහැරලා ඇවිල්ලා උන්වහන්සේලා දෙනමම මේ යෝගාශ්‍රම සංස්ථාව පටන් ගන්නවා. ඉතින් මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට දෙල්දුව කොට්ටාසෙන් ලොකු තැනක හිටිය ඒ කියන්නේ මේ පිරිවෙන් අධිපති වගේ තනතුරක හිටිය ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේමයි භවනා පැත්තනුත් උන්වහන්සේ තමයි ලංකාවේ ඉඳලා තියෙන බොහොම නිහඬව භවනාවේ සෑහෙන ගැඹුරකට ගිය ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් අනිත් එක රාජකීය පඬිත ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඒ කාලේ වර්තමානයේ තරම් බහුලව තිබිලා නැහැ. ඒක තමයි කඩවැද්දුවේ ස්වාමීන් වහන්සේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේව මේ තනතුරේ මුලින් තියාගන්නේ. උන්වහන්සේ තේරුම් ගන්නවා උන්වහන්සේ මේ වැඩේ කටයුත්ත පටන් ගත්තට උන්වහන්සේටත් අවවාද ලබා ගන්න ඊළඟට මේ යෝගාශ්‍රමයක් පටන් ගන්නකොට ඒකේ තියෙන්න ඕන ගුණාගුණකම් තේරුම් ගත්ත බොහොම පඬිත ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ කටයුත්තට මුල් වෙන්න ඕනේ. ඒක තමයි තෝරගන්නේ මේ මාතර ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේලා දෙනම එකතුලා තමයි බොහොම අමාරුවෙන් මේ යෝගාශ්‍රම සංස්ථාව පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි අර උන්වහන්සේලා ඒ සේනාසන යෝගාශ්‍රම සංස්ථාව පටන් ගත්තේ ඇයි මොන පරමාර්ථයන් මුදුන්පත් කරගන්නද කියන එක අපිට අමතක වුණොත් එහෙම අපි ආයිත් අර මේ පරණ මේකටම තමයි යන්නේ. බණ කිය කියා තැන් තැන් වල යමින් මේ ඒ පරණ පුරුදු ඒ මේකට යනවා මිසක් යෝගාශ්‍රම සංස්ථාවක් ඇති කරේ මොකද කියන හේතුව අපිට අමතක වෙලා යනවා. ඒ නිසා අපි මතක් කරගන්න ඕනේ මිටින් විට ඇයි මේ යෝගාශ්‍රම සංස්ථාව කියලා එකක් පටන් ගත්තේ. ඉස්සරත් ඉතින් ස්වාමීන් වහන්සේලා යමක් කමක් මේ පොතක් පතක් කියවලා ඉතින් බණක් කියලා ඉතින් ඒ කටයුත්ත ඉතින් කොහොමත් ඉස්සර ඉඳලා තියෙන වෙලා තියෙනවා. ඉතින් ගිහියෝ ඉතින් බණ අහලා ඉතින් මේ බණ ඇහුවට ඉතින් තම තමන්ගේ කටයුතු කරගෙන ගිහිලා තිනවා. ඒකේ තියෙන දුර්වලකම නැත්නම් ඒකේ තියෙන අඩුපාඩුව දැකලා තමයි ඇත්තටම කඩවැද්දේ ස්වාමීන් වහන්සේ හිතක් පහළ වෙන්නේ මෙන්න මෙහෙම යෝගාශ්‍රම සංස්ථාවක් පටන් ගන්න ඕනේ කියලා. භාවනාවට මුල් තැන දීපු ස්වාමීන් වහන්සේලා පිරිසක් හදා ගන්න ඕනේ කියලා. ඒ නිසා ඒ අනුව තමයි මේක පටන් අරගත්තේ. ඒ නිසා ඉතින් අපි උත්සාහත් වෙන්න ඕනේ මේ පරණ මූලිකත්වය ගත්ත ස්වාමීන් වහන්සේලාගේ අභිමතාර්ථයන් තේරුම් අරගෙන පුළුවන් තරම් ඒවට අනුගත වෙලා කටයුතු කරන්න. එහෙම නැත්නම් අපි ආයෙත් අර පිරිහින පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ වෙන වෙන ලොකු විචූර්ණ ඇත්තර මේකට අවශ්‍ය නැහැ. පුළුවන් තරම් හුදෙකලාව පුළුවන් තරම් පැත්තකට වෙලා මේ වැඩිය කැපිලා පේන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගෙන යන්න පුළුවන් නම් අන්න අපිට පුළුවන් ඒ ස්වාමීන් වහන්සේලා බලාපොරොත්තු වෙච්ච ඒ මාර්ගයේ බොහෝම පැත්තකට වෙලා ඉදිරියට යන්න. ඉතින් ඒක තමයි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දැනට එතකොට මේ වැඩසටහන සඳහා මූලිකත්වය මේ මුල්තැන තියාගෙන තියෙනවා සංගීත සූත්‍රය. සංගීත සූත්‍රයේ සෑහෙන දුරක් මම හිතන්නේ එච්චර දුරකටවත් සාකච්ඡා කරන්න බැරි වුණා මම හිතන්නේ නේද? අපි විටින් විට පොඩ පොඩ සාකච්ඡා කරනවා. ඉතින් සංගීත සූත්‍රයේත් එහෙමනම් අපි අදට නියමිත කොටසක් ඉදිරිපත් කරන්න කියලා 13 සායනාසිරි ඉල්ලලා තියෙනවා.
දීඝනිකාය පාඨික වර්ගයේ සංගීත සූත්‍රයේ 360 වෙනි පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ද්වේ ධම්මා සම්ම දක්ඛාතා. තත්ත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං කතමේ ද්වේ ධම්මා. එවත්නි අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් දෙකෙක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝකල් පැවතිය හැකි වන්නේද, බොහෝකල් සිටුනෙක් වන්නේද, එසේ සමගව ගැයිය යුතු. ඒ බොහෝ දිනාට වැඩ පිණිස, බොහෝ දිනාට සුව පිණිස, ලෝට අනුකම්පාව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර දහම් දෙකෙක්ද යත්? නාමංච රූපංච අවිජ්ජාච භවතංහාච භවතිට්ටිච විභවදිට්ටිච අහිරිකංච අනොත්තප්පංච හිරිච ඔත්තප්පංච දෝචසතාච පාපමිත්තතාච සෝවචසතාච කල්යාණමිත්තතාච ආපත්‍ති කුසලතාච ආපත්‍ති වුට්ඨාන කුසලතාච සමාපත්‍ති කුසලතාච සමාපත්‍ති වුට්ඨාන කුසලතාච ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච අජ්ජවංච ලජ්ජවංච කන්තිච සෝරච්ඡංච සාකල්යංච පටිසන්තරෝච අවිහිංසාච සෝචයංච මුට්ඨ සච්ඡංච අසම්පජඤ්ඤංච සතිච සම්පජඤ්ඤංච ඉන්ද්‍රියසු අගුද්වත්වාරතාච භෝජනේ අමත්තඤ්ඤුතාච ඉන්ද්‍රියසු ගුත්වද්වාරතාච භෝජනේ මත්තඤ්ඤුතාච පටිසංකාන බලංච භාවනා බලංච සති බලංච සමත සමාධි බලංච සමතෝච විපස්සනාච සමත නිමිත්තංච පග්ගහ නිමිත්තංච පග්ගහෝච අවික්ඛේ පෝච. ඒක කරන් තියෙන සංස සිංහල පැත්තේ තියෙන ප්‍රග්‍රහය වරහන් ඇතුලේ වීරියද අවික්ෂේපය වරහන් ඇතුලේ එකග බවද.
හොඳයි, වීර ගැන ඉතින් කතා කරන්න නම් තියෙන්නේ මේ වීර අවස්ථා තුනක් පෙන්නනවා. සාමාන්‍යයෙන් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ආරම්භ ධාතු වීරය ඇත්තටම අපිට වැඩක් පටන් ගන්න තමයි විශේෂයෙන්ම ඒකේ මුල් වෙන්නේ. ඒ කියන්නේ අපිට ඕනම දෙයක් ඌමනාවක් වශයෙන් ඇති වෙලා මෙන්න මේක මම කරන්න ඕනේ, මේක මම පටන් ගන්න ඕනේ කියලා ඒ මුල් පීවර ගැනින්න මේ ආරම්භ ධාතු වීරක් ඌමනා කරනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ කියන්නේ අපිට විවිධාකාර වැඩ තියෙන්න පුළුවන්. භාවනා කරන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්, නැත්නම් වෙන වතක් පිළිවෙතක් කරන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොතක් පතක් බලන්න, මොනවා හරි අධ්‍යයනයක් කරන්න, ඒ වගේ හැම දෙයක් ගැනම අපිට හිතෙන්න පුළුවන්. නමුත් අපි ඒවා පටන් ගන්නෙ නැහැ. මොකක් කරලා හොඳ වැඩ ඕන තරම් තියෙනවා, නමුත් ඒවා කරන්නේ නැහැ, නැත්නම් ඒවා පටන් ගන්න නැහැ. ඒ වගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ හිතුණට පටන් ගන්න නැතු ඉන්න හේතු වෙන්නේ ඇත්තටම අපි ගාව මේ ආරම්භක ධාතු කියන මෙන්න මේ වීරය නැති නිසා. ඕන තරම් ඉතින් ගුරුවරු කියනවා අර්ග කරන්න මේක කරන්න කියලා, නැත්නම් Tamanටම ඇහෙනවා ධර්මදේශනා හරහා මේක කරන්න ඕනේ, අර්ග කරන්න ඕනේ කියලා. තමන්ගේම දිනුවොට විවිධාකාර හොඳ කටයුතු කරන්න ඕනේ කියලා කාටත් අවබෝධ වෙනවා. ඒ අවබෝධ වුණාට සුතමේ ඥානයක් වශයෙන් තේරුණාට පටන් ගන්නෙ නැහැ. ඒක තමයි ඊළඟ තියෙන ප්‍රශ්නේ. දේවල් ඕන තරම් හැමෝටම තේරෙනවා. දැන් මේ කවුදෝ මන්ද මේ ළඟදිත් අර එන ගමන් මහත්තයෙක් කිව්වේ දැන් එයාත් ඔය භවනා කරන්න ඕනේ කියලා. යාගේ යාළුවෙකුට කියනවලු. ඒ කියනකොට ඉතින් ඒ මිනිස්සයා මේ හැම තිස්සෙම කියනවලු, ඕ ඒක කරන්න ඕනේ, මම කරන්න ඕනේ, මං දැන් පටන් ගන්න ඕනේ කියලා ඉතින් හැමදාම කියනවලු. හැබැයි මේ මනුස්සයට හොඳට තේරෙනවලු මේ කියන එක ඇත්ත. ඉතින් මේ වයසට යනවා, මේ කොයි වෙලාවෙ ජීවිතේ නැති වෙනවද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මේ හිත හදා ගන්න ඕනේ කියන එක මනුස්සයට තේරෙනවලු. හැබැයි හැමදාම කියනවා විතරයි, කවදාවත් පටන් ගන්නෙ නැහැ වැඩේ. ඒ තත්ත්වය තමයි හුඟක් තැන්වල තියෙන්නේ. ඉතින් අතරම මිනිස්සුන්ගේ ගිහි මිනිස්සුන්ගේත් තියෙනවා, ඔක ස්වාමීන් වහන්සේලාගේත් තියෙනවා. ඒ නිසා සමහර ස්වාමීන් වහන්සේලාට ඉතින් කියනවා භාවනා කරන්න එන්න, වැඩසටහන් වලට එන්න, නැත්නම් අරග කරන්න මේක කරන්න කියලා. නමුත් කවදාවත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් අර ඒ ක්‍රියාත්මක භාවය තමයි ඇත්තටම මේ ආරම්භක ධාතු වීරයකින් පටන් ගන්න. දැන් අපි පීනන්න ඕනේ කියලා හිතුවට ඉතින් පීනන්නේ නැත්නම් ඒක කවදාවත් පුරුදු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මේ භාවනාව වුණත් අපි භාවනා කළා ඒක දවසේ කටයුත්තක් වශයෙන් මේ වතප්පිළිවෙතක් වගේ මේක හැමදාම කරන්නේ නැත්නම් ඉතින් ඒක මේ ආනිසංසයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පටන් ගැනීම කියන එක සිද්ධ වෙන්න වෙනවා. නැත්තම් ඉතින් කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ පටන් ගැනීම කරන්නේ මේ ඒ අර තියෙන ආවනි ඔතෑණි ගතිය, නිකන් මලානික ගතිය, පස්සේ කරනවා කියලා කල් දාන ගතිය. ඉතින් මේ ඔක්කොම අපේ පුදුම විදිහට කෙලෙස් වශයෙන් අපිව මේ හෙම්බත් කරලා තියෙන්නේ. පුළුවන් විදිහට අපිව නිකන් අර මලානික කළා, නැත්නම් පැත්තකට දාලා හෙට කරන්නම්, අනිද්දා කරන්නම්, එන අවුරුද්ද කරන්නම් කියලා තමයි ඉතින් හැමදාම ඉතින් අපි හිත හිතා ඉන්නේ. ඒ පස්සට දාන ගතිය, කල් දාන ගතිය කඩාගෙන මේක මං අද කරනවා, දැන් කරනවා කියලා පටන් ගන්නම්. අන්න අපේ තීන මිද්දේ කඩාගෙන යන වීරයක් අවශ්‍ය වෙනවා. අන්නේ වීරය එතකොට මේ ආරම්භ ධාතු වීරය කියලා සාමාන්‍යයෙන් හඳුන්වනවා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි මේක පටන් ගත්තට ඔන්න ඇතම් කෙනෙක් ඉතින් දවස් දෙකක් වැඩේ කරනවා. ඊට පස්සේ ආයෙත් ඉතින් අමාරුවේ කකුල උඩ දෙනවා, අතන උඩ දෙනවා, මෙතන උඩ දෙනවා, අද වහිනවා කියලා හිතනවා, අද නැත්තම් පෑවුවා කියලා හිතනවා, නැත්නම් අද කෑව වැඩි කියලා හිතනවා, නැත්නම් අද කන්න මදි උණයි කියලා හිතනවා, බඩගිනි කියලා හිතනවා, නැත්නම් ඉතින් ආයෙත් දැන් මේක මේ කාලේ කරන්න බැහැයි කියලා හිතනවා. ඉතින් නානක් ප්‍රකාර හේතු ඉදිරිපත් කළා ඒ පටන් ගත්ත වැඩේ නවත්තලා දානවා ඊළඟට. ඉතින් පටන් ගන්නවා බොහොම අමාරුවට, ජයට පටන් ගන්නවා. ඒ වුණාට හැබැයි වැඩේ කරන්නේ නැහැ, දිගට කරගෙන යන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නෙත් තියෙනවා. ඉතින් ඇත්තරම මේ දිගට කරගෙන යනවා කියන එක මේ ඉතාම වැදගත් වෙනවා. මොකද භාවනාව කියන එක විශේෂයෙන්ම මේ දවස් දෙකක් කළා නවත්තන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක දීර්ඝ කාලයක් තිස්සේ කළ යුතු වැඩක්. ඒකයි සාමාන්‍යයෙන් මේ භාවනාවයි මහානකමයි විශේෂයෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ කරන්න පුළුවන් ඒ වීරියත් තමයි පවත්වන්න තියෙන්නේ. ඇතම් කෙනෙක් බොහෝම අධික වීරියක් දරනවා බොහොම කෙටි කාලයක්. ඊට පස්සේ ඒ කෙටි කාලේ අධික වීරියක් දරලා අතල දානවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් මොකක්වත්ම කරන්නේ නැහැ. මුල් මාසයක් දෙකක් නැත්නම් අවුරුද්දක් හමාරක් අධික වීරියක් දරනවා. උදේ 3:00 නැගිටිනවා, 10 විතරකම් භාවනා කරනවා, අනිත්තර කරනවා, කාටත් ආදර්ශවත් විදිහට කටයුතු කරනවා. හැබැයි මේ අවුරුද්දයි දෙකයි ඊට පස්සේ ඉතින් අතල්ලා යනවා. ඉතින් නමුත් ඒකම නෙමෙයි ඇත්තටම වෙන්න තියෙන්නේ. මෙතන ඇත්තටම තියෙන්නේ දීර්ඝ කාලීනව කොහොමද මේ වීරය පවත්වන්නේ. ඒක තමයි අමාරුම වැඩේ. කොහොමද අදත් මේ කටයුත්ත කරා, උදේ උදේ නැගිට්ටා, මේ කටයුතු ටික කරා, අපිටම මේ තමන්ගේ පරයන්කයක් සක්මනක් කරන්න තියෙනවා නම් ඒ ටික කරා. ආයෙත් හවසට මේ කටයුතු ටික කළා. ආයෙ හෙටත් ඒ ටිකම කරා. ඊළඟ අනිද්දාත් ඒ ටිකම කරා. ආයෙ මාසයක් අවුරුද්දක් හමාරක් ගියත් ඒ ටිකම කරා. අන්නේ වගේ පුදුමාකාර අඛණ්ඩ වීරයක් පවත්වනවා කියන එක අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒකමයි මහානකමටත් වමනා වෙන්නේ, මේ වමනා වෙන දෙයක්. මොකද මහානකමත් හුඟාත් දෙනෙක් අවුරුද්දක් දෙකක් බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් ඇවිල්ලා හරි කැප වෙලා බොහොම නිහතමානීව කාගෙත් කියන දේවල් අහගෙන සාමාන්‍යර කාලේ බොහොම හොඳට ඉන්නවා. මට සමහරවල්ගෙන ඉඳන් උපසම්පදා උන ගමන් ඔන්න අඩියක් දෙකක් උඩින් යන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් මතකත් නැහැ කොහෙද හිටියේ කියලා මතකත් නැහැ. ඊට පස්සේ භාවනාවත් කර කර හිටියේ උනන්දුවත් ඒකත් ඉවරයි. ඊට පස්සේ ඉතින් හරි ලොක්ක වෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් අවුරුද්දයි දෙකයි. ඊට පස්සේ කොහොයෙන් හරි ඉවිලා යනවා. ඉතින් ඒ වගේ හරිම මේ තියෙනවා මේ යන්න පුළුවන් රටාවක්. මේ රටාව යන්න නම් මේ නික්කම ධාතු වීර කියන එක අත්‍යවශ්‍ය වෙනවා. මොකද මේක මේ අවුරුද්දකින් දෙකකින් ඉවරයක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මහානකමත් අවුරුද්දකින් දෙකකින් සම්පූර්ණයෙන් ඉවර වෙලා රහත් වෙන වැඩක් නෙමෙයි. භාවනාවත් අවුරුද්දක් දෙකක් කරලා ඉවරලා මාර්ගඵල සියල්ල අවබෝධ වෙලා ඉවරන වැඩකුත් නෙමෙයි. මේක වැඩේ ඉවරනකම් කරනවා මම හිතේ කෙලස් තියෙනකම් මේ වැඩේ මම කරන්න ඕනා කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන එක දිගට කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේකෙන්දි යන්න තියෙන මාර්ගය. එහෙම නැත්නම් අපි ඔන්න ආශ්‍රවයන්ශය වෙන්න ඕනේ කියලා අරගෙන මේ කරනවා ඉතින් කොහොම තාම ඉවරලා නැහෙනේ කියලා තාම රාගෙත් තියෙනවා, දේශෙත් තියෙනවා කියලා ආයි අපි ඔතෙන්දි මේ අධෛර්ය වෙන්න ගත්තොත් ඉතින් ගමන යන්න බෑ. එතෙන්දී අනිවාර්යයෙන්ම ආයෙ ඔසවලා තියන්න ඕනේ. නැත්නම් වීරයේ එක ලක්ෂණයක් තමයි මේ මොකද කියනවා අසල්ලීනතාවය කියලා. අසල්ලීනතාවය නේද? අසල්ලීන මේ ආරද්දෝ හෝති විරියං අසල්ලීනං කියලා එහෙම කියනවා. මේ වීරයක් ආරම්භ කරනවා මේ අසල්ලීන කියලා කියන්නේ ලීන වෙන නොදී. දැන් අපි සාමාන්‍යයෙන් අපි තුමුන කෙහෙල් ගහක කෙහෙල් මේ කණක් කැවිලා දැන් ගහ බර වෙනවා නම් එහෙම පැත්තට අපි ආයේ ඒක කෙලින් කරලා අඩයක් තියෙනවානේ. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මේ වීරයෙත් තියෙන්නේ. වීරය කියන චෛතසිකයේ තියෙන්නේ හැම තිස්සෙම කොහේ හරි අපි වැටුණා නම් කොහේ හරි අපි අධෛර්යයට පත් වුණා නම් අන්න එතෙන්ද මෙන්න මේ වීරය කියන චෛතසිකයෙන් තමයි ආව ආයි උස්සලා තියන්නේ. උඩට උස්සලා ආයි නෑ මේ කරන්න ඕනේ මේ කරන්නේ කොහොම හරි ආයි කරමු කරමු කොහොම කියලා අර වැටිච්ච හිත අඩපණ වෙච්ච හිත නැත්තම් මේ එන සතුරු කරදර නිසා මේ ටිකක් හැංගෙන්න හදන හිත නෑ මේක මැඩගෙන මට යන්න පුළුවන් ඒක තමයි මේ බුද්ධෝත්පාද කාලයක් ලැබුණේ සාසන සම්පත්තියක් ලැබුණේ කියලා ආයි ධෛර්යය කරලා ගන්නේ සම්පූර්ණයෙන්ම මේ පග්ගහිත මේ මෙන්න මේ කියන වීරය. අර මුක්කුවක් තියලා යටි මේ වැටිච්ච හිත උඩට නංවන ගතිය තමයි අත්‍තරම වීරයේ තියෙන ලක්ෂණය. ඉතින් ඒ වීරය ඇත්තටම ඔය දෙවන අවස්ථාවෙන් පෙන්නනවා නික්කම ධාතු කියලා. මේක සෑහෙන කාලයක් තිස්සේ තමන් මේක ඉවර කරන්න නැතුව නවත්තන්න නැතුව මාසයක් දෙකක් කළා නවත්තන්න නැතුව දිගටම අදින්න පුළුවන් වීරයක් තමයි මෙතනට අවශ්‍ය වෙන්නේ. තේරෙන භාෂාවෙන් කියනවා. කොහොමද මම මේක දිගට කරගෙන යන්නේ? අවුරුද්දක් කරනවා, දෙකක් කරනවා, පහක් කරනවා, 10ක් කරනවා. මොකද මහාන කමේ වුණත් සෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මොකද්ද මේ බුදුහාඳුරුව කියන්නේ. ඇයි මේ තරම් මේ සීලයක් ගැන කියන්නේ? ඇයි මේ තරම් මේ විනය ශික්ෂාපද අපිට යොදලා තියෙන්නේ? අර මොකද මුලදී එහෙම සමාහලන ඕවා නිකන් බරක් වශයෙන් තමයි හැඟෙන්නේ. නමුත් කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ අහෝ මේවා කොයි තරම්නම් මේ ප්‍රයෝජනවත්ද? බුදුරජාණන් වහන්සේ කොයි තරම් මේ අනුකම්පාවෙන්ද මේ ශික්ෂාපද ටික පනවලා තියෙන්නේ කියලා තේරෙන්න සෑහෙන කාලයක් යනවා. නැත්තම් මුලින් හිතෙන්නේ මේවා මේ ඔක්කොම මේ අපිව හිර කළා, තද කළා, මේ කොට්ටු ආණ්ඩු මට්ටු කරන්නයි මේ ටික පැනෙව්වේ කියන මේ සංඥාවක් තමයි මුලදී එන්නේ. නමුත් ඒකේ තියෙන ප්‍රයෝජනේ වැටහෙන්න සෑහෙන කාලයක් යනවා. ඉතින් ඒවා සම්පූර්ණයෙන්ම නොතකා හැරලා ඒවා කඩාගෙන නිකන් බොහොම ලිහිල් ප්‍රතිපත්ති වලට ගිහිල්ලා විනාශ වෙච්ච චරිත සෑහෙන්න තියෙනවා. ඒ නිසා සීලයක් ආරක්ෂා කරගෙන ඒ තමන් මුලදී පටන් ගත්ත ගැම්ම එහෙම තියාගෙන යම්කිසි අනිත් මුළු සමාජයේ රටාවම නිකන් ගහගෙන රැල්ලට ගහගෙන යද්දී මේ ස්වාමීන් වහන්සලා කිහිප දෙනෙක් කඩවැද්දේ ස්වාමීන් වහන්සේ ඊළඟට ඥානාරාම ස්වාමීන් වහන්සලා ඒ ස්වාමීන් වහන්සලා ඒ පටන් ගත්ත ඒ ප්‍රතිපදාව ඉදිරියට ගෙන යනවා කියන එක ඇත්තටම හරිම අමාරුයි. මොකද එන රැලි ඇවිල්ලා සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට තමයි ගහගෙන යන්නේ. ඔන්න ඉතින් ලොකු පිංකම් රැලි එනවා. දහස් ගණන් තියෙන එකට එකතු වෙලා සල්ලි සමාදන් කළා. ඉතින් භික්ෂුන් වහන්සලාත් සහභාගී වෙලා ලොකු ගෝසාවක් තියෙනවා. ඉතින් ලොකු පිංකම් රැලි එනවා. ඊළඟට තව තව එක එක ಜಾති රැලි එනවා. ඉතින් මේ රැලි වලට අහු වෙලා සෑහෙන පිරිසක් ගහගෙන යනවා. අර පරණ ඇයි මේ ප්‍රතිපදාව පටන් ගත්තේ? මොකද යෝගාශ්‍රමයේ පටන් ගත්තේ කියන ඒ මූලික પરමාර්ථය අපිට කිලිහිලා යනවා. ඉතින් ඒක හරිම අමාරුයි. ඇත්තටම මේ මූලික දේවල් මතක තියාගෙන අපි පටන් ගත්ත ඍජු પરමාර්ථයන් හිතේ තියාගෙන දිගට කරගෙන යනවා කියන එක හරිම අමාරුයි. ඒක අපිට හැම තිස්සෙම මේවා නැවත නැවත මතක් කරලා කුළු ගන්නවල ගන්න වෙන්නේ අන්න ඒකයි. ඉතින් ඊළඟට එනවා පරක්කම ධාතු වීර කියලා. දැන් ඔය වැඩේ ඔහොම කරගෙන ගියත් සමහර ලාවන් වලදී ඒත් වැටෙනවා. ආයෙත් ඉතින් මොකෝ ලෙඩ වෙලා කරන්න බැරි වෙනවා. නැත්තම් අපි හිතමු වෙනවා කරේ තමන්ගේ අතපසු වීමක් නිසා කරන්න බැරි වෙනවා. එහෙම නැත්තම් අපි හිතමු කරගෙන ගිය පාර සමහරට වැරදිලා ආයෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහන්න වෙනවා. ඒ වගේ සෑහෙන নানা ප්‍රකාර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට අර මේ දෙකටත් වඩා පරාක්‍රම වීරයක් ඇති කරන්න අවශ්‍යයි. ඒක හරියට ලස්සන උපමාවක් දෙනවා මේ කටුකුරුඳු සාමින් වහන්සේ. උන්වහන්සේ කියනවා මේ හතර පහ දෙනෙක් එකතු වෙලා ගලක් පෙරලනවලු. ගලක් පෙරලනකොට ඉතින් කට්ටිය එකතු වෙලා අර ලීවර් කළා ගලක් දැමේ. අපි තුමු මේ ගල මේ කන්දක් උඩින් පෙරලන්න තියනවා නම් ඒ කන්දේ මුදුනටම දැන් අරගෙන එනවලු. හරිම අමාරුවෙන් අරගෙන එනවලු. දැන් එක අවස්ථාවක් තියනවලු. දැන් කන්දේ මුදුනට තව පොඩි දුරයි තියෙන්නේ. දැන් හොඳටම හැබැයි හෙම්බත් වෙලා. හැබැයි ඒ තීන ටිකත් අමාරුයි. දැන් මේක පෙරළුවේ නැත්තම් තමන්වත් යට කරගෙන මේක යනවා. අන්න ඒ වගේ අවස්ථාවක් එනවලු. අර රාජා හෝ මා හෝ ගංගා හෝ කිව්වා වගේ. දැන් කෙලින්ම දැන් අනිවාර්යයෙන්ම මේක මේක පෙරලා ගන්න වෙනවා. නැත්තම් නම් ඒක යනවා අපේ ඇඟ උඩින්. එතකොට අන්න උන්නත් කොහොම හරි මෙරිලා හරි මේක කරන්න ඕනා කියලා අන්න කරනවා. ආයේ ජීවිත පරිත්‍යාගයෙන් කරනවා. අන්න ඒ වගේ අවස්ථාවක් අපේ ජීවිතවලත් ඇතැම් වෙලාවට වෙනවා. ඒ නිසා ඒ කොහොම හරි වැඩේ කරන්න ඕනේ. දැන් නම් මේක ආයෙ අතහැරලා බෑ. දැන් ඉතින් මේ බඳගත්ත බෙරේ කොහොම හරි ගහන්න ඕනේ කියලා ඉතින් ආයෙ අනිත් ඔක්කොම අතහැරලා දාලා මේකටම බහින්න වෙන අවස්ථාවක් තියෙන බාධක ඔක්කොම කඩාගෙන යනවා කියලා අර දන්න දැඩිම වීරිය අවස්ථාවක් තමයි අතරම ওই පරක්කම වීරිය කියලා කියන්නේ. ඉතින් ඒකට අන්නේ කටයුත්තත් ඇතැම් වෙලාවට කරන්න වෙනවා. අපිව හෙම්බත් වෙලා වැටෙන අවස්ථාන් වලදී ඒ වෙලාවේදී ඇත්තම يعني මේ හිතේ එකතෙන් හරි අමුතු ශක්තියක් තියෙනවා. අර ඒ වගේ වැටිච්ච වෙලාවලට මේක නැගිටවන්න පුළුවන් ගතියකුත් මේකෙම තියෙනවා. ඒ නිසා අපි හිතන්න නරකයි හැමතිස්සෙම මේ මොකක් හරි බාධාවක් ආවහම අභියෝගයක් ආවම අපි යටට යන්න ඕනේ කියලා. මේකේ මේ වීරය අවදි කරලා ගත්තනම් අනිවාර්යයෙන්ම උඩට එන්න නම් පුළුවන්. ඒ නිසා අපේ ජීවිතවල කිසිසේත්ම මේ මහානකමවත් භාවනා ජීවිතේවත් කිසිසේත්ම මේ රෝසමල් මාවතක නම් වැටලා නැහැ. අනිවාර්යයෙන්ම මේක යන්න තියෙන්නේ බොහොම දුර්ග මාර්ගයක තමයි මේක වැටලා තියෙන්නේ. මහාන කමෙත් විවිධාකාර හැලහැප්පීම් එනවා. ඊළඟට කොහෙද මේ භවනා මාර්ගෙත් සෑහෙන හැලහැප්පීම් එනවා. සමහරලාට ඔහෙ කරගෙන යනවා මුකුත් ප්‍රතිඵලයක් තේරෙන්නේ නැහැ. අනිත් අය ඔන්න ඉදිරියට යනවා කියලා තේරෙනවා. අපි නිකන් එක තැන ඉන්නවා වගේ පල් වෙනවා වගේ තේරෙනවා. එහෙම නැත්නම් ආයි කරගෙන ගිහින සමාහලාවට දන්නේ නැහැ සම්පූර්ණ වැරදි දෙයක් කරලා තියෙන. අන්තිමට ඔළුව තද වෙලා, හිර වෙලා, ඔළුව කැක්කුම අරගෙන නිින්ද යන්නෙත් නැහැ. ප්‍රශ්න ගොඩයි. ඉතින් ඒ වගේ පැති තියෙනවා. එතකොට ඉතින් ආයි සම්පූර්ණයෙන්ම ඉතින් අනිත් පැත්තේ කන පිට හරවන්න වෙනවා. ඉතින් ඒ වගේ සෑහෙන්න මේ උඩ යට යෑම භාවනා ජීවිතෙ සිද්ධ වෙනවා. අර අද හොඳට සිත සමාධිමත් වුණා එන්න හෙට ගන්න දෙයක් නැහැ. අද හොඳට හිත තැම්පත් වෙලා ලස්සනට වැඩුණා. හැබැයි ඔන්න ඊළඟ දවසේ ගන්නම දෙයක් නැහැ. ඒකට ආයි කොහොමද මේක නැහැ නැහැ ඔච්චර වැටුණාට ප්‍රය වෙන දෙයක් නැහැ. ආයි හෙට හරියයි කියලා කොහොමද උඩට ගන්න. ඉතින් ඔන්න වගේ හැරිම තියෙනවා මේ අභියෝග ජයගනිමින් යන ගමනක් මේ ජීවිතේ තියෙනවා. ඒ නිසා ඒකත් එතකොට මේ නික්කම ධාතු වීරයත් ඒ වගේම පරක්කම ධාතු වීරයත් ඇත්තටම ඒකට සම්බන්ධ වෙනවා. ඉතින් ඔය අවස්ථා තුනක් එතකොට ධහමේ පෙන්නලා තියෙනවා මේ වීර සම්බන්ධයෙන්. ඊට අමතරව වීරයේ තියෙන තවත් හොඳම පැත්තක් තමයි අර සම්‍යක්ප්‍රධාන වීරය කියලා කියන්නේ. සම්‍යක්ප්‍රධාන වීරයේදී කියනවා uppannam papakam akusalanam dhammanam anuppadaya chandan janeti vayamati viriyan arabati cittam pagganhaati padahati කියලා මේ ඔන්න පළවෙනි සම්‍යක්ප්‍රධාන වීරයක් පෙන්නනවා. ඒ කියන්නේ දැන් ඔන්න හිතේ යම් කිසි අකුසලයක් පහළ වෙලා තියෙනවා නෑ. අනුප්පන්නංච තාම පහළ වෙලා නැහැ. හිතේ මොකක්වත් අකුසලයක් දැන් පහළ වෙලා නැහැ. රාගයක් ඇත්තෙත් නැහැ. දේශයක් ඇත්තෙත් නැහැ. මෝහයක් ඇත්තෙත් නැහැ. හිත තියෙනවා ටිකක් සාමකාමීව. එතකොට කොහොමද මේ ඒ සාමකාමී හිත, නිකෙලස් හිත, බොහොම සාන්තදාන්ත හිත තව ටිකක් පවත්වන්නේ කොහොමද මම? දැන් මේ මොකක්වත් අකුසලයක් පහළ වෙච්ච නැති ස්වභාවය. අකුසලයක් පහළ වෙච්ච නැති මේ බොහොම නික්ලේශී ස්වභාවය කොහොමද මම තවදුරටත් රැකගන්නේ? කොහොමද මේකේ මේ අකුසල් වලට වර්ධනය වෙන නොවි උපදින නොදී උපදි පවත්වන්නේ කොහොමද? අනුප්පන්නංච පාපකං පාප අනුප්පන්නං පාපකානං අකුසලානං අනුප්පාදාය. මේකට උපදින්න නොදී අනුප්පාදාය චන්දං ජනිත. ඒකට ඉතින් ඉස්සලම කියන බුදුරජාන් වහන්සේ මේකට ආසාවක් ඇති කරන්න, කැමැත්තක් ඇති කරන්න මෙන්න මේක තමයි පවත්වන්න වෙන්නේ. දැනනම් හිත බොහොම සාමකාමී, බොහොම සංසුන්ව තියෙනවා, බොහොම උපේක්ෂාවෙන් තියෙනවා. කොහොමද මේ සංසුම් භාවය තව පොඩ්ඩක් පවත්වන්න? තව විනාඩියක් මේ සංසුම් බව පවත්වන්න පුළුවන්ද? මේ සාමකාමී බව තව විනාඩියක් පවත්වන්න පුළුවන්ද කියලා අර අපිට ඒ ඉන්න නිකෙලෙස් ස්වභාවය අගය කිරීමක් ඇතුළෙන් එන්න ඕනේ. නැත්නම් අපි හිතුවොත් මේක හරිම උදාසීනයි, මේක හරිම ඒකාකාරී, මීට වඩා හොඳයි කාට හරි වචනයක් කතා කරා නම්, කවුරු හරි එක මේ කයියක් ගහන්න ගියා නම් ඊට වඩා හොඳයි, පත්තරයක් බලවලා නම් ඊට වඩා හොඳයි, එහෙම නැත්නම් ඔන්න තමාවක් හරි කරා නම් හොඳයි කියලා ඉතින් ගිහි ජීවිතේ ඉතින් ඕකමනේ තියෙන්නේ. ගිහි ජීවිතේ සම්පූර්ණයෙන් තියෙන්නේ පොඩ්ඩක් හරි හිත ඒකාකාරී වුණා නම් එක්ක ඔන්න පත්තරයක් අතර ගත්තා, නැත්නම් තිරූප වාහිනියක් දාගත්තා, රේඩියෝ එකක් දාගත්තා, ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා. ඉතින් සම්පූර්ණයෙන්ම මේ ඒකාකාරී බව මේ ජය ගන්න කියලා කෙලස් ටික හදාගන්න එක තමයි ගිහි ජීවිතේදී කරන්නේ. නමුත් මේ භවනාවක් කරන යෝගාවචරයේ අනිවාර්යයෙන් තමන් තේරුම් ගන්න ඕනේ මේ උදාසීන වගේ ගතියක් තියෙනවා. හැබැයි මෙතන කෙලස් නැහැ. උදාසීනයි කියන එකෙන් මෙතනින් අදහස් වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම තීන මිද්දට යට වෙලා නිදි කිරා වැටෙනවා කියලා. මෙතෙන්දී අදහස් වෙන්නේ තියෙන නිකන් එක්තරා අන්දම උපේක්ෂාවක් තියෙනවා. මෙතන කෙලෙස් ඇවිස්සලා නැහැ. මෙතන තියෙන සම්පූර්ණයෙන්ම හරිම ශාන්ත ස්වභාවයක්. ඇත්තටම මේ ශාන්ත ස්වභාවය හඳුනා ගන්න තාක් අපිට දැනෙන්නේ ඒක හරිම ඒකාකාරී ගතියක් හැටියට. මේක හරිම උදාසීන සුළුයි කියලා තමයි හැවට එහෙන්නේ. නමුත් ඒ කාලාන්තරයක් තිස්සේ පවත්වන්න තමයි තේරෙන්නේ මෙතන මේ කෙලෙස් නැහැ. මෙතන නිමිති නැහැ. මෙතන සංඥාවන් වලින් ව්‍යාකූල වෙලා නැහැ. මෙතන තියෙන හරිම පිරිසුදු ස්වභාවයක්. හරි සරල පිරිසුදු ස්වභාවයක් මෙතන තියෙන්නේ. කියන එක අන්න කෙනෙකුට වැටහෙන්න ඉතින් කාලයක් ඕක මේ බහුලීකృత කරන්න ඕනේ. ඉතින් එතකොට එහෙම බහුලීකృత කරන කෙනා තමයි ඉතින් අගයක් දෙන්න ඕනේ. මෙන්න මේක තමයි මම තවදුරටත් පවත්වන්නේ. දැන් මම මට මේක පැයක් පවත්වන්න පුළුවන්. බැරිද මට මේක තව විනාඩි 15ක් ඊට ඉස්සරහට ගෙනියන්න? බැරිද මට මේක අද හවසත් පවත්වන්න? උදේ නම් මම කොහොම හරි හිත ආරක්ෂා කරගත්තා. හිත නික්ලේශීව පැවැත්තුවා. කොහොමද මම මේක අද හවසටත් නික්ලේශීව පවත්වන්නේ? කොහොමද මේ නික්ලේශී ස්වභාවය හෙටත් පවත්වන්නේ කියලා අන්න මේකට චන්දන් ජනේති. මේ සඳහා යම්කිසි ඡන්දයක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඡන්දං ජනේති ආරභති. ඉතින් මේ වැඩේ පටන් ගන්න වෙනවා. ආරභති ඡන්දං ජනේති විරියං ආරභති. චිත්තං පග්ගන්හාති පදහති. විරිය පටන් ගන්න මේ වැඩේ කරන නම් මම දිගට කරන්න ඕනේ. මේ නිකලස් භාවය ආරක්ෂා කරගන්න ඕනේ. නිකලස් භාවය පවත්වන්න ඕනේ කියලා අන්න පටන් ගන්නවා. ඒකට වීරයක් පටන් ගන්නවා. ආරබති චිත්තන් පක් ගන්නාති. අන්න ඒක චිත කුළු ගන්නල තියෙනවා. මේකයි කරන්න ඕනේ, මේක මම කොහොම හරි කරනවා කියලා අන්න චිත කුළු ගන්නල තියාගෙන යනවා. පදහති, අන්න පදහන වීරයක් පටන් ගන්නවා. අර මුලින් කතා කළා වගේ පරාක්‍රම වීරයක් අන්න යොදනවා. ඒ හරහා තමයි එතකොට මේ නිකලෙස් හිතක් දිගට පවත්වන්න ඕනේ කියන උවමනාව අපිට එන්නේ. ඒ උවමනාව අපිට නැත්තම් අපි මේකට වටිනකමක් දෙන්නේ නැත්තම් වෙන්නේ නිකන් හරි ඔහේ උදාසීන වෙනවා. ඒ නිකලෙස් භාවය බොහොම ඉක්මනට කඩලා යනවා. දැන් ඊළඟට තව අවස්ථාවක් පෙන්නනවා, මේ uppannanc paapakam uppannanc paapakam akusalam pahanaaya chandan janeeti vaayamati viriyan aarabati cittam pangannhaati padagati kiyala. දැන් අපි හිතමු අපේ අසතිමත් බව නිසා ඔන්න මොකක් හරි ක්ලේශයක් පහළ වුණා. දැන් දේනවා, දැන් මෙන්න රාගයක් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් ওই රාගේ ඔහේ තියන් හිටියොත් එහෙම ඔන්න අපිට තේරෙනවා දැන් මේක වර්ධනය වෙගෙන යන්නේ. ආයිත් දැන් ඔන්න හිත කෙලෙසීගෙන යන්නේ කියලා අන්න කෙනෙකුට තේරෙනවා. අන්න එතෙන්දි වීරයක් පටන් ගන්න වෙනවා. එතෙන්දි ඡන්දයක් හිතට ඇති කර ගන්න වෙනවා. මේ පහළ වෙලා තියෙන රාගේ මම දුරු කරන්න ඕනේ. මේ රාගේ වැඩුණොත් එහෙමනම් මට සීලයටත් හානි වෙනවා. මං හදාගෙන ගිය සමාධියටත් මේකෙන් මේ බොහොම බරපතල හානි වෙනවා. හිත සම්පූර්ණයෙන්ම කෙලසිලා යනවා කියලා අන්න හිතේ ඡන්දයක් ඇති කර ගන්න වෙනවා. කොහොමද මේ හට අරගෙන තියෙන අකුසලයේ දුරු කළා දාන්නේ? හට අරගෙන තියෙන අකුසලයේ මං දුරු කර යුතුයි, නැවතත් මම අර නික්ලේශී ස්වභාවයට හිත ගත යුතුයි කියලා අන්න ඒ සඳහා කැමැත්තක් ඇති කර ගන්නවා. සඳහා උවමනාවක් ඇති කර ගන්නවා. ඒ සඳහා උවමනාවක් අපිට නැත්තම් ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒ කියන්නේ ඇත්තම මේ ඡන්දය කියන එක පුදුමාකාර මේ ඡන්දය ඇවිල්ලා මේ පාර්ලිමේන්තු ඡන්දෙ නෙමෙයි. මේ ඡන්දෙ කියන්නේ මේ හිතේ ඇති වෙන මේ කුසලයක් පවත්වා ගැනීම සඳහා උවමනා කරන ඡන්දෙ. එහෙම නැත්නම් හිත නික්ලේශිය පවත්වා ගැනීම සඳහා උවමනා කරන ඡන්දෙ. ඒ වගේමයි හිතේ යම් අකුසලයක් දැන් පහළලා තියෙනවා නම් අන්නේ අකුසලය දුරු කරගෙන නැවතත් අර පිරිසුදු භාවයට යාම සඳහා මගේ හිත ඇති කරගත යුතු ඡන්දෙ. ඒ නිසා අය ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් එහෙම එක මිනිසෙක් ඇවිල්ලාම අහුවා මොකද්ද මේ මුලින්ම තියාගන්න ඕනේ කියලා. එතකොට ඒක සූත්‍රයක් තියෙනවා, ඡන්ද මූලකා සම්බේ ධම්මා කියලා. ඒ කියන්නේ ඡන්දේ මුල් කරගෙන තමයි හැමදේම යන්නේ. අපිට උවමනාවක් නැත්නම් වැඩේ කරන්න, ඉතින් වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපිට සීලයක් ආරක්ෂා කරන්නත් උවමනාව අවශ්‍ය වෙනවා. ඊළඟට භාවනාවක් කරන්නත් උවමනාව අවශ්‍ය වෙනවා. ඒ වගේමයි මේ අපි හිතමු දැන් මේ හිතේ පහළ වෙලා තියෙනවනේ යම්කිසි අකුසලයක්. ඒ අකුසලේ දුරු කරන්නත් උවමනාවක් අවශ්‍ය වෙනවා. අපිට ඒ උවමනාව නැත්නම් ඔහේ ඉතින් හිත කෙලසෙ කෙලසෙ ඔහේ තරඳි තරඳි තියෙනවා ඒ අකුසලේ. අපි ඒක දුරු කරන්නේ නැහැ. හිත ඉතින් ආයි වල්මත් වෙලා සම්පූර්ණයෙන්ම ආයි කෙලස් බහුල වෙලා ආයි හිටපු අර පඹගාලෙම පැටලෙනවා. ඉතින් අපි ඌමනාවක් ඇති කරගන්න ඕනේ අපි තුල. දැන් මේ හිතේ ක්ලේශයක් පහළ වෙලා තියෙනවා, මම මේක තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මෙතනදී තියෙන සම්පූර්ණයෙන්ම විනෝදනා පහදක් බවක් තියෙන්නේ. මෙතෙන්දී සම්පූර්ණයෙන්ම දුරු කර දැමීමක් මම කරන්න වෙනවා. හිත නැවතත් මම නිකලස් කරගන්න ඕනේ කියලා අන්නේ ඡන්දය ඌමනාව හිතේ ඇති කරගන්න ඕනේ. අපිට ඒ ඡන්දයේ උවමනාව නැත්තම් ඉතින් ආයි අර කෙලස් හතුරු ඇවිල්ලා අපේ ගෙදෙට්ට වෙලා ගෙදර ඉන්න මිනිසුන්වත් කෙලසලා සම්පූර්ණ විනාශ කරලා දානවා. ඉතින් ඒක දෙවන සම්‍යක් ප්‍රධාන වීර්ය වශයෙන් දහමේ පෙන්ලා දෙනවා. ඊළඟට තුන්වෙනි සම්‍යක් ප්‍රධාන වීර්ය වශයෙන් පෙන්නනවා අනුප්පන්නං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පංගන්හාති පදහති. ඒ කියන්නේ දැන් මොකක්වත් කුසලයක් දැන් දියුණු වෙලා මදි, සතිය තාම මදි. සතිය දිනු වල මදි හින්දා අන්න සතිය දිනු කර ගැනීම සඳහා ඡන්දයක් ඇති කර ගන්න වෙනවා. ඒ සඳහා උවමනාවක් ඇති කර ගන්න වෙනවා. ඊළඟට අපේ හිතේ සමාධිය දිනු වල මදි. එහෙමනම් සමාධිය මන් තව දිනු කරන්න ඕනේ කියලා ඡන්දයක් ඇති කර ගන්න වෙනවා. ඊළඟට තව ප්‍රඥාව දිනු වල මදි. එහෙනම් ප්‍රඥාව තවදුරටත් දිනු කරගත යුතුයි කියලා අන්න ඡන්දයක් හිතේ ඇති කර ගන්න වෙනවා. ඉතින් මේ එකක්වත් ඉබේ පහළ වෙන්නේ නැහැ. ඉතින් අපි හිකන් ඔහේ ඇඳට වෙලා හිටියට මේ එකක්වත් පහළ වෙන්නේ නැහැ. ඇඳෙද්දි සමහරට සිතුවිලි එන්න පුළුවන්. නමුත් වැඩේට බහින්න ඕනේ. ඒ නිසා මේ හැමදේම ප්‍රායෝගිකව යෙදිය යුතු දහමක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. මේ එකක්වත් මොකක් නිකං ඔහෙ වැඳුම් පිඳුම් කළා ප්‍රාර්ථනා කර කර හිටියේ පමණින් මේවා ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන්ම මේවට තනිකර එළියට බැහැලා අතපය ටිකක් මහන්සි කළා, ඇඟ මහන්සි කළා, උදේ නැගිටලා මාලා නිදි මරාගෙන පොඩ්ඩක් ඉතින් ඔය වෙහෙසිලා කර යුතු කටයුතු රසක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ නිසා හිතේ කුසලයක් වර්ධනය කරගන්නවා කියන එක නම් අනිවාර්යෙන්ම අමාරු වැඩක්. මොකද හිත දැනටමත් කෙලස් බරිතව තියෙන්නේ, කෙලස් පැත්තටමයි අදින්නේ. කෙලස් වලින් හිත කෙලස ගන්නවා කියන එක තවදුරටත් ආගාධයට යනවා කියන එක නම් හරි පහසුවෙන් කරගන්න පුළුවන්. නමුත් Tamanta යහපතක් සලසන දෙයක්, මේ සංසාර දුකින් සමන්ව අතමුදෝන දෙයක්, හිත නිකලස් කරන දෙයක්, හිතේ දියුණු කරගන්නවා කියන එක අතිශය අමාරුයි. ඒ සඳහා පුදුමාකාර උමනාවක් හිතේ ඇති කරගන්න අවශ්‍ය වෙනවා. තව තව ධම්මපදයේ ගාතාවක් එනවා, මේ සූකරාණි අසාධුනි අත්තනෝ අහිතානිච යංවේ හිතංච සාධංච තංවේ පරම දුක්කරං කියලා. අපිව මොකක් හරි විනාස කරලා දාන, අපිව මත් කරලා දාන, අපිව පිරිහෙලා දාන යම්සි දෙයක් තියෙනවා නම් ඒක ඉතාම පහසුයිලු කරගන්න. අපි තුම කාට හරි ඔන්න මැරෙන්න හිතෙනවා. ඉතින් ඕන තරම් ඔය තැන් තැන්වල දාපු ලණු තියෙනවා. දැන් මෙහෙනම් ඕන තරම් තියෙනවා. මේ මොනවාද ඔය වැල් තියෙනවා, ලණු තියෙනවා. ඉතින් ඒකත් දාගත්ත මැරුණා. ඉතින් ඒක මාරුණන්නේ නැහැ. නමුත් මේ හිත හදන්න ඕනේ. මම අදත් කොහොම හරි භාවනාව කරන්න ඕනේ, කොහොම හරි මේක සමාධිය දිනු කරගන්න ඕනේ, තව සති ඉස්සරහට ගන්න ඕනේ කියලා මේ දේවල් නම් කරන්න පුදුම අමාරු. යමං සමාට හිත පිනිස යහපත පිනිස වෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒතම් පරම දුක්ඛරං. අන්න ඒක නම් පරම දුෂ්කරයි. ඉතාම අමාරුයි. ඒ නිසා මේ අපේ යහපත පිනිස යමක් තියෙනවා නම් ඒක අපි උත්සාහයෙන් කැපවීමෙන් අනිවාර්යයෙන්ම අපේම ලොකු ශක්තියක් වැය කරලා තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මොකක් හරි පහසුවෙන් කරන්න තියෙනවා නම් ඒ කියන්නේ ඒකෙන් හුඟක් වෙලාවට අපිට අහිතක් තමයි සිද්ධ වෙන්නේ. පිරිහීමක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් මොකක් හරි අපේ යහපත පිණිස හිතේ දියුණුව පිණිස කරන්න තියෙනවා නම් ඒකට ටිකක් අමාරුයි කරන්න. ඒ නිසා අපි සමූහයක් වශයෙන් එකතු වෙලා කරනවා. ඔන්න සමූහ භාවනාවක් කියලා හැමෝම එකිනෙකාට ආදර්ශවත් වෙමින් ඔන්න කටයුතු කරනවා. ඒ හරහා ඔන්න ඕනෝන්ගේ ශක්තිය හරහා අනිත් අයත් උනන්දු වෙනවා. ඉතින් ඒ වගේ සෑහෙන්න ඉතින් මේ කටයුත්තදී ඒ හිතේ තව තව මේ කුසල ධර්මයන් දිනු කරගන්න සෑහෙන වීරයක් වදන් වෙනවා. ඉතින් ඒක බුදුහාමුදුරු කියනවා මේ දැනට මේ වෙනකොට උපදෙලා නැති යම්කිසි ස්වභාවයක් තියෙනවා නම් ඒක කුසලයක් තියෙනවා නම් ඒක උපදවා ගැනීම සඳහා වීරයක් වදන්. අන්න ඒක සම්‍යක් ප්‍රධාන වීරයක් වශයෙන් පෙන්වනවා. ඊළඟට ඒක හදාගත්තරත් මදි ඒක ආරක්ෂා කරන්නත් වෙනවා. අන්න ඒ හතරවෙනි අවස්ථාව තමයි ඊළඟ සම්‍යක් ප්‍රධාන වීරය කියලා කියන්නේ. uppannan kusalanam dhammanam uppadocha මොකක්ද දෙන්නේ uppannan kusalan dhammam titiya asammosaya vepullahaya bhavanaya paripuriya chandan janeti vayamati cittam pagganhati padahati කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඔන්න යම් කිසි සතිමත් භාවයක් වර්ධනය වෙලා තියෙනවා. හැබැයි මදි. ඒක මේ අකණ්ඩ සතියක් නෙමෙයි. ඒක තාම දියුණු වෙලා මදි. ඉතින් අන්න ඒක දැන් තිතියා කියලා කියන්නේ අන්න හිතේ ඒක රඳව ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒක මේ උදේ නිකන් පැයක් විතර වගේ පොඩ්ඩක් තිබුණා. ඊට පස්සේ මෙලෝ සතියක් නැහැ. එහෙමනම් ඒ කියන්නේ තාම මේක හිතේ රැඳිලා නැහැ. හිතේ මේ බලපවත්තලා නැහැ තාම. අන්න ඒක තිතියා කියලා කියන මේක මේ දිස්සල යන්න නොදී හොදපාලුවට ලක් වෙන නොදී කොහොමද මේ හිතේ හදාගත්ත සතිය දිගට පවත්වා ගැනීම සඳහාම හිතේ රැඳෙන රඳවා ගැනීම සඳහා දිගට එයාටම දැන් මේ එයාටම නික අල්ලලා යන විදිහට කොහොමද මේක පවත්වන්නේ. අන්න uppannan kusalanam dhammanam titiya asammosaya. asammosaya කියලා තියෙන මෙතන මේ මුලාවීමක් නැහැ. උදේ පොඩ්ඩක් තියුණා, ආයේ දවල් නැහැ, ආයේ හවස පොඩ්ඩක් තියෙනවා, ආයේ රෑ නැහැ, ආයේ උදේ තියෙනවා, ආයේ නැහැ. ඔය ආරවැගේ එතන තියෙන අර මුලා වෙච්ච ගතියක්. මේක හොඳට පදනම් වෙච්ච ගතියක්, තහවුරු වෙච්ච ගතියක් නැහැ. අසම්මෝසාය කියලා කියන්නේ හොඳට තමන්ට තේරෙනවා. මෙන්න වෙලාවේ සතිය තියෙනවා. මෙන්න වෙලාවේ සතිය නැහැ. කියන්නේ සතිය නැති බව දැනගන්න එකත් සතියක්නේ. එතන හිතින් දැනගන්නේ. ඒ නිසා හොඳට අවදිමත්ව හිත මුලාවට වැටෙන නොදී, මෝහයට යටෙන නොදී අන්නේ හදාගන්න ගතිය තමයි අසම්මෝසාය කියලා කියන්නේ. අසම්මෝසාය. ඊළඟට වේපුල්ලාය. මේක විපුල සතියක් කරගන්නේ කොහොමද? අපි සතියට විතරක් දාලා නෙමෙයි ඉතින් මේ කියන තියෙන්නේ සමාධියට වෙන්න පුළුවන්, ප්‍රඥාවට වෙන්න පුළුවන්. ඒ නිසා කොහොමද මේක විපුලත්වයට පත් කරගන්නේ? වේපුල්ලාය, භාවනාය, තව තව වර්ධනය කර ගැනීම සඳහා, පාරිපූර්ණ සම්පූර්ණ වීම සඳහා, පිරිපුන් වීම සඳහා, සම්පූර්ණත්වයට පත් වීම සඳහා. ඉතින් මේ දේවල් බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට නැවත නැවත මෙන්න මේ අකුසලයන් ප්‍රහාණය කරන්නත්, කුසලයේ වඩා හඳුවා ගන්නත් පුදුම වීරයක් අවශ්‍ය වෙනවා. ඒතර මේක සම්‍යක් ප්‍රධාන වීරය හතරක් වශයෙන් පෙන්වනවා. ඉතින් ඇත්තම මේ තවත් පැතිකින් කියන්න තියෙන්නේ දැන් ඔය සතිපට්ඨානය අපි කරනවා. සතර සතිපට්ඨානයෙන් පස්සේ ඔන්න පෙන්නනවා සතර සම්‍යක් ප්‍රධාන වීරයක්. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ ඔන්න අපේ හිතේ සතිය වැඩුණා වෙන්න පුළුවන්. අපි తాවකාලිකව හිතේ අනිසිත භාවයක් දැන් පවත්වනවා වෙන්න පුළුවන්. නිකලස් භාවයක් පවත්ව ගන්නවා වෙන්න පුළුවන්. ඒක එකතකින් අයි තියෙන සතිපට්ඨාන මට්ටමකට. ඊළඟට ඕක වර්ධනය කිරීම, ඊළඟට ඒක තව තව විපුලත්වයට පත් කර ගැනීම, දීර්ඝකාලීනව අරගෙන යාම, ඒ කොටස අයත් වෙනවා අන්න කෙලින්ම මේ සම්‍යක් ප්‍රධාන වීරිය මට්ටමට. දැන් සත්‍විස් බෝධිපාශික ධර්මවල එක්තරා අන්දමක වර්ධනයක් තියෙන්නේ. මුලින් පෙන්වන සතර සතිපට්ඨානය. ඕන ඊළඟ සතර ඉද්ධිපාදය. එහෙම නේද යන්නේ? සතර ඉද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආරෂ්ඨායක මාර්ගය. එහොම යන්නේ. ඉතින් ඒවා තියෙනවා එක්තරා අන්දමක ක්‍රමානුකූලව තව බහුලීකృత වීමක්. එහෙම නැත්නම් ඒ දියුණු කරගත්ත ධහමේ විපුලත්වයකට පත්වීමක් ප්‍රණීත වීමක් ඇත්තරම තියෙනවා. මුලින් පටන් ගන්න හැබැයි අයන්නේ පළවෙනි පටන් ගන්න සතිපට්ඨාන මට්ටමකින් පටන් ගන්න. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මේ සතිපට්ඨාන මට්ටම හොඩියේ මට්ටමක් කියලා. සතිපට්ඨානයන්මත් වර්ධනය කිරීම හරහා සම්පූර්ණයෙන්ම මේ ආශ්‍රවෙන්ශය වෙනවා කියලා ඇතම් සූත්‍රවල සඳහන් වෙනවා. ඒ නිසා මේක හැබැයි අර සත්‍තිස් බෝධිපාශික ධර්මයන් වශයෙන් පළගස්සලා තියෙන තැන්වලදී තේරෙනවා මේ සතිපට්ඨාන මට්ටම කියලා එක මට්ටමක් සම්‍යක් ප්‍රධාන මට්ටමක් විදිහට අර ක්‍රමානුකූලව වර්ධන වේගන යන ස්වභාවයක් ඇතනම් පෙන්නු කරනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සම්‍යක් ප්‍රධානයන් කියන ඒ කොටස ඉතින් අපි තුල නැත්තම් අපි ඉතින් පොඩ්ඩක් වැඩේ කළා ඉතින් අතල්ලා දාන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා වීර සම්බන්ධයෙන් අපි සෑහෙන සාකච්ඡා කළා. අපි පොඩ්ඩක් ඉතින් ඊළඟ කැලේට යන්න කලින් පොඩ්ඩක් අපි ඕනෝන් පොඩ්ඩක් කතා කරලා හිටියනම් හොඳයි. නැත්තම් කට්ටිය මේ දීන භාවයට නැත්තම්පත් වෙනවා. දැන් අන්න වීරය ඉව කළා මුක්කක් ගහන්නයි තියෙන්නේ. අපි නිින්ද යාගෙන ඉන්නේ. හරි, විමුළු බුද්ධ ආස්ම. කියුම් බලන්න මම කරේ. නිවරණශය හඳුනා ගැනීම. හඳුනා ගැනීම කියන්නේ දැන් අතන හතර සතිපට්ඨානේ නිවරණ ටික හඳුනා ගැනීම සිද්ධ වෙනවා මේ ධම්මානුපස්සනාවේදී. ධම්මානුපස්සනාවේදී නිවරණ පබ්බේ එන්නේ. ඒකේ ඉන්නෙත් ඒ අනුප්පන්නංච පාපම කාමච්ඡන්දංච උපාදෝ හෝති තංච පජානාති. දැන් අර එකතෙන් අර අපි සම්‍යක් ප්‍රධාන වලට අර මහත්ය කියන එකේ චුට්ටි සම්බන්ධයක් තියෙනවා. දැන් මේ වෙලාවේ නැහැලු කාමච්ඡන්දය පහළ වෙලා අන්න පහළව නොවිච්ච ගතිය අඳුන ගන්නවා. මේ වෙලාවේ රාගෙ නැහැ. හඳුන කියලා හඳුන ගන්න. අනුප්පන්නංච කාමච්ඡන්දංච අනුප්පාදෝ හෝති සංච බදානයි. ඊට අනුප්පන්නංච කාමච්ඡන්ද දුප්පාදෝ හෝති සංච බදානයි. දැන් මේ කලින් තිබුණ නැහැ කාමච්ඡන්දයක්. ඔන්න දැන් කාමච්ඡන්දේ හට ගන්නවා. හට ගන්නා මොහොතක් දැක ගන්නවා. ඊළඟට මොකක්ද වෙන්නේ මේ උප්පන්නංච කාමච්ඡන්දංච පහිනෝ හෝති සංච බදානයි. දැන් මේ කාමච්ඡන්දයක් තිබුණා. ඒක ප්‍රහාණය වෙලා ගියා. අන්න ඒකත් හඳුන ගන්නවා. ඔකේ මට මතකයි අවස්ථා පහක්ද කොහෙද පෙන්නනෝනේ පොඩ්ඩක් දුර වෙන්න. ඒ කියන්නේ සතිය දිනු වුණාට පස්සේ ඒ සතියෙන් සෑහෙන්න ඒක කළා දෙනවා. ඒ කියන්නේ අපිට මුඟාක ඒ කියන්නේ සතිය දිනු නම් තමයි සෑහෙන්න සරණක් කරන්න වෙන්නේ කෙලෙසේ එක. නමුත් හොඳට වර්ධනය වෙච්ච සතියක් තියෙනවා නම් ක්ලේශය වශයෙන් හඳුනගත්ත පමණිනුත් සමහර ලාවට මේ කෙලෙස් දුර වෙලා යනවා. ඒක ඇත්තටම මේ සෑහෙන වර්ධනය වෙච්ච සතියක් තියෙන මට්ටමක්. නමුත් ඒක ඉතින් ආරම්භක යෝගාවචරය විතර නෑ. යාට ඉතින් සෑහෙන සරණක් දෙන්න වෙනවා. අපි තමු හිතේ රාගයක් පහළ වුණාම රාගේ වශයෙන් දැනගත්තා කියලා රාගේ දුර වෙන්නේ නැහැ. එතින් සමහරලාට ඔන්න අසුබයක් වඩන්න වෙනවා. ඉතින් සෑහෙන ක්‍රම යොදා ගන්න වෙනවා මේ රාගේ දුරු කරගන්න. මේ චුට්ටක් 13 වෙනි සමාන මේ මොකද්ද ඔක සතිපට්ඨාන සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ දෙනවා. ඒකේ මොකක් හරි කවන්න ඒකේ මේ නිවරණ පබ්බේ මට මතක විදිහට කාමච්ඡන්දේ මේ අවස්ථා පහ ඔක තියෙනවද? 13 වෙනි කියන්නේ ඒ කොටස් පහ පොඩ්ඩක් කියන්න මේ නිවරණ පබ්බේ එක නිවරණයකට අදාළව.
ඉද බික්කවේ බික්කෝ සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති
පජානාති. අන්න හරි. ඒ කියන්නේ දැන් මේ වෙලාවේදී හිත ඇතුලේ කාමච්ඡන්දයක් තියෙනවා. අත්තිමේ කාමච්ඡන්දද්දි පජානාති. අන්න දැන් හිතේ කාමච්ඡන්දය තියෙනවා කියලා හඳුන ගන්නවා කියනවා. ඉතින් අපිට අපේ හිතේ කෙලෙස් තියෙනවා කියලා හඳුන ගැනීම කිසිසේත්ම අකුසලයක් නෙමෙයි. ඒක සමහරලාට අපි ඕක වරද්ද ගන්න තැනක් තමයි එතන. අපි ගාව රාගේ තියෙනවා කියලා හඳුනගන්න එක අපි ලැජ්ජා වෙනවා අය ලැජ්ජාවට කාරණයක් කියලා හිතාගත්තොත් ඉතින් මේ ගමන යන්න බෑ. හිතේ ද්වේෂය තියෙනවා කියලා හඳුනා ගැනීම බුදුහාඳුර කියනවා මේක සන්දිට්ඨික ධර්මයක් කියලා. වෙනම සන්දිට්ඨික සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ලෝභය මහණෙනි ලෝභය වශයෙන් හඳුනා ගැනීම මේ දහමේ තියෙන සම්දිට්ඨික ස්වභාවයක්. ඊළඟට රාගය මහණෙනි රාගය වශයෙන් හඳුනා ගැනීම මේ දහමේ තියෙන සම්දිට්ඨික ස්වභාවයක්. මොකද අපි කෙලෙස් වශයෙන් හඳුනාගන්නේ නැත්නම් කෙලෙස් ප්‍රහාණය කරන්න බෑ. අපි හිතමු දැන් ගෙදෙට්ට එන හොරා කියලා හඳුනාගන්නේ නැතුව මේ ඌ අල්ලගන්න බෑනේ ඉතින්. අනිවාරෙන් හොරා හොරා වශයෙන් හඳුරගන්නනවානේ. දැන් අපි හිතන් ඉන්නේ හොරා පුතා කියලානේ. එතකොට ඉතින් ඔක්කොම වරදිනවා. ඉතින් ඒ නිසා හොරා හොරා වශයෙන් හඳුනගන්න වෙනවා. අන්න ඒ වගේ තමයි කෙලෙසුත් කෙලෙස් වශයෙන් හඳුනගන්න වෙනවා. කෙලෙස් වශයෙන් හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් ඒක තමයි අතර මූලික අවස්ථා වශයෙන් පෙන්වන්නේ. සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අතිමේ, එහෙම නේද යන්නේ? අතිමේ අතිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. ඊළඟට මොකක්ද දෙන්නේ?
අසන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති.
ඔව්. දැන් මේ වෙලාවේදී ඔන්න කාමච්ඡන්දේ හිතේ නැහැ. ඔන්න එහෙමනම් මේ වෙලාවේ කාමච්ඡන්දේ නැහැ කියලා හඳුනා ගන්නවා. ඇත්තටම ඒකාතකින් බැලුවාම හොඳ චිත්තානුපසනාවක් ධම්මානුපසනාවක් තියෙන්නේ. මොකද හැම තිස්සෙම අපිට නිකන් හිත දිහා ආපහු හැරිලා බලන්න වෙනවා. හිත නිකන් ප්‍රත්‍යවේක්ෂා කරන්න වෙනවා. ඉතින් හිත නැවත නැවත ආපහු හැරිලා බලන ගතිය ඇත්තටම යෝගාවචරයෙකුට අත්‍යවශ්‍යයි. මොකද මේ හිතේ කෙලෙස්ද මේ වෙලාවේ වැඩි, නැත්නම් මේ කුසල්ද මේ වෙලාවේ වැඩි, කුසල් වැඩි නම් මොන මොන ස්වභාවයන්ද මේ වෙලාවේ වැඩි කියලා හඳුනා ගන්නවා කියන එක අත්‍යවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔක එන ගැඹුරින් කියන බුදුහාඳුරෝ එයා මේ බොජ්ජංග ධර්ම වඩන අවස්ථාවක් එහෙම අරගෙන අග්ගි සූත්‍රය කියලා සූත්‍රයක් එනවා මේ බොජ්ජංග සංයුත්තේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ කියන ඔන්න බොජ්ජංග හත තියෙනවා. බොජ්ජංග හතෙන් තුනක් එක ගෲප් එකකට අයිති. ඊළඟ තුන තවත් ගෲප් එකකට අයිති. බුදුරජාණන් වහන්සේ කියන දැන් මේ හිතේ හිත දිහා ආපසු හැරිලා බැලුවාම හිත නිකන් වැටලා තියෙනවා නං, හිත පොඩ්ඩක් නිකන් මලානික වෙලා තියෙනවා නං, ඒ කියන්නේ ටිකක් හිතේ වීරය අඩු නං, අන්න බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි මෙන්න මේ වෙලාවේ ධම්ම විචේ දියුණු කරන්න, විරිය දියුණු කරන්න, මෙන්න මේ වෙලාවේ ප්‍රීතිය දියුණු කරන්න. ධම්ම විචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ තමයි දියුණු කරන්න කියන්නේ. එතෙන්ද දියුණු කරන්න එපා කියනවා පස්සති සම්බොජ්ජංගයයි, ඊළඟට සමාධි සම්බොජ්ජංගයයි, උපේක්ෂා සම්බොජ්ජංගයයි දියුණු කරන්න එපා කියනවා. මොකද දැන් හිත මලානික වෙලා තියෙන්නේ, හිත නිකන් මේ ඔතෑණි වෙලා තියෙන්නේ. ඒ වෙලාවට අර ටික දැම්මොත් එහෙම නිින්ද යනවා කෙලින්. ඉතින් තවත් අවස්ථාවක් පෙන්නනවා, හිත දැන් ටිකක් විසිරිලා, හිත නිකන් මේ ඇවිස්සිලා, මේ හිතේ විතර්ක බහුල වෙලාව. ඒ වෙලාවට ධම්මවිචේ දිනු කරන්න එපා කියනවා. ඒ වෙලාවට වීරිය දිනු කරන්න එපා කියනවා. ඒ වෙලාවට ප්‍රීතිය දිනු කරන්න යන්න එපා කියනවා. ඒ වෙලාවට දිනු කරන්න කියනවා අන්න පස්සද්ධියයි සමාධියයි උපේක්ඛාවයි. ඉතින් ඒ කියන්නේ ඔතෙන්දි පෙන්නුම් කරන්නේ හැම තිස්සෙම යෝගාවචරයට තමන්ගේ හිත ගැන හොඳ වැටහීමක් තියෙන්න ඕනේ. වෙන වෙන කටයුතු කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී හිත මොන වගේද මගේ හැසිරෙන්නේ? මේ වෙලාවේදී නිකන් වික්ෂිප්ත වෙලාද? මේ වෙලාවත් බොහෝම සංසුන්ද? මේ වෙලාවේ හිතේ කෙලෙසුන්ගෙන් තොරද? බොහොම ප්‍රණීතද? යන විදිය හොඳද කියලා හැම තිස්සෙම නිකන් ආපස්සට හැරලා යන බලන ගතියක්, හිත දිහා නිකන් ප්‍රත්‍යවේක්ෂා කරන ගතියක් පුදුම විදිහට තියෙනවා. දැන් අපි පුරුදුලා තියෙන අනුන් දිහා බලන්නේ. අනුන් දිහා බැලීමක් නෙමෙයි මෙතන කතා කරන්නේ. හැම තිස්සෙම තමුන් දිහා බලන්නේ, ආපස්සට හැරලා බලන්නේ. ඉන්ට්‍රෝවර්ට් කරනවා කියන්නේ දැන් අපේ සාමාන්‍යයෙන් එළියේ බලන ගතිය තමයි සාමාන්‍යයෙන් අපේ හිතවල පුරුදුලා තියෙන්නේ. ඇත්තටම බුදුරජාන් වහන්සේගේ භාවනා ක්‍රමයක් නිවැරදිව වඩනවා නම් අන්නේ යෝගාවචරය තමයි හැම තිස්සෙම තමන් දිහායි බලන්නේ. අනුන්ගේ අනුන් හරහා වැරද්දක් වෙන්න පුළුවන්, අනුන්ගෙන් අතපසුවීමක් වෙන්න පුළුවන්. නමුත් ඒ හරහා වුණත් අපේ හිත නම් කෙලෙසෙන්නේ. ඒ කියන්නේ අපිට අපේ දිහා බලන්න වෙනවා. අනුන්ව පිරිසිදු කරන්න කලින්, අනුන්ව නිවැරදි කරන්න කලින් අපි ඇයි ගැටුනේ? අපේ හිතේ ඇයි මේ දේශයක්කට අරගෙන දෙන්නේ? අපි ඇයි මේ දැවෙන්නේ කියලා අන්න අපිට අපි දිහා බලන්න වෙනවා. ඒ නිසා හැම තිස්සෙම මේ තමන් වෙත හැරෙන ගතියක් යෝගාවචරයෙන් වශයෙන් දිනු කරන්න වෙනවා. මොකද මේ ලෝකේ හදලා නම් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ලෝකේ හැමදාම ඉතින් වික්ෂිප්තම තමයි. ලෝකේ හැමදාම ඉතින් මේ ප්‍රශ්නම තමයි. කවදාවත් ලෝකේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ඉතින් මේ ලෝකේ ප්‍රශ්න නානක් ප්‍රකාර දේවල් තියෙද්දි අපි කොහොමද අපි දිහා බලලා හදාගන්නේ? දැන් බුදුරජාන් වහන්සේගේ කාලෙමයි මේ ශාක්‍යයන්ව සමුගල ඝාතනය කළේ. අහලා තේනවනේ? විරුඩබ මේ ශාක්‍ය රජතුමා. ඉතින් විරුඩබ ශාක්‍ය රජතුමා ගිහිල්ලා කෙලින්ම බුදුරජාන් වහන්සේගේ ඥාති පිරිස ආයේ සමුගල ඝාතනය කරනවා. බුදුරජාන් වහන්සේ අවස්ථා තුනක් උත්සාහ දරනවා වළක්වන්න. පස්සේ තේරුම් ගන්නවා මේක කර්ම විපාකේ උත් සම්බන්ධයි, මේක බේරන්න බෑ කියලා. ඒ නිසා මේ ලෝකේ යුද්ධ කෝලාහල අරව මේව ඇති වෙනවා කියන එක හරිම ස්වාභාවිකයි. ඒක තමයි ඉතින් මේ කෙලෙස් බරිත හිතවල ස්වභාවය. මිනිස්සු දෘෂ්ටිගත වෙනවා, සම්පූර්ණයෙන් ද්වේෂ බරිත වෙනවා. ද්වේෂයට දෘෂ්ටියට අහුවෙලා මිනිස්සු අමු තිරසං වෙනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් අර මේ ඩොක්ටර් ධම්මිකගේ එදා මේකෙත් තියුනේ ලෙක්චර් එකෙත්. හරියට මේ හිත හැදුවේ නැත්තම් මිනිස්සයාගේ මේ මුළු ඉන්න අනිත් ඔක්කොම සත්තුන්ට වඩා තිරසම්ම සතාවවට මිනිස්සයා තමයි පත් වෙන්නේ. එක කටි කතා දෙයක් නැහැ. මොකද මේ මොකද මේ මක්කයික ඕනේ අල්ලන්න. මේක තියන්න මම. මේ ඒ කියන්නේ මොකද දැන් අනිත් සත්තුන්ට නම් උන්ට මේ මොනා හරි දෙයක් දැන් උන්ට දැන් කොටියට තියෙන දත් ටිකක් විතරයි ඌට වෙන වෙන හිතලා වැඩක් කරලා උගුලක් කටවන්න බෝම්බයක් කටවන්න ඌට බැහැනේ ඌට නිකන් ගිහිලා හපල කන්න එක විතරයි කරන්න පුළුවන් දැන් මිනිස්සු මිනිහට එහෙම නෙමෙයි මිනිහට මොලේ හැරෙව්වා නම් කපටි පැත්තකට ඕන ඉතින් අර කියන්න හරි නෑ ඒ වචන ඉතින් ඕන ජරා වැඩක් කරන්න පුළුවන් තේහගේ හරි අර නිවැරදි ප්‍රඥාවකින් සීලයකින් මේ හිත හරි පැත්තට දාලා නැත්තම් නම් තමනුත් විනාශ වෙනවා අනුනුත් විනාශ වෙනවා පුදුමාකාර ඒ කියන්නේ මනුස්ස ජීවිතේ හරි පැත්තට දාගත්තේ නැත්තම් නම් අර හතුරෙක් එක්ක ඉන්නා වගේ තමයි ඒක බුදුහාඳුරම කියනවා බුදුරජාණන් වහන්සේම මේ ධම්මපදයේම ওই ගාථාවක මට මතකයි තියෙනවා මේ හරියට මේ අසත්පුරුෂයා මේ තමන්ට හානි කරගන්නේ ටිකක් හතුරෙක් තමන්ට හානි කරනවා වගේ කියලා අපේ හිත කෙලෙස් බරිත වෙලා අපි නිකන් අපි හිතන්නේ මේ අනුන්ට හානි කරනවා කියලා. නමුත් මේක හරහා රැස් වෙන කර්මය ගැන හිසාසයක් නැහැ. කර්මය ගැන හිතේ හැඟීමක් නැහැ. ඒ වෙලාවට අපි දෙනවා ආර්යයට ගේමක් දුන්නා. ආර්යයට මං අන්න මර මිනිස්සු ටික මම මැරුවා. අරන් මනම් කියලා ඉතින් අපි හිතන්නේ. නමුත් ඒ හරහා අපේ හිත කොයිතරම්නම් දැවිලා තියෙනවද? කොයිතරම්නම් දෘෂ්ටිගත වෙලා තියෙනවද? ඉතින් හිතාගන්න බෑ ඔය හරහා කොයිතරම්නම් කර්ම ප්‍රදේශයක් රැස් වෙනවද? කවදාවත් ගෙවල ඉවර ගන්න පුළුවන් කියලා. ඇත්තටම දැන් මිනිස්සු ඒ කරන දේවල් වල කර්මය ගැන හිතන්නේම නැහැනේ බොහොම අර කෙටි කාලීන ආස්වාදය ගැනයි කෙටි කාලීන ප්‍රතිලාභයක් ගැන විතරයි මිනිස්සු හිතන්නේ මොකක් හරි වංචාවක් කරලා දෙයක් කඩා වැඩා ගැනීම වෙන්න පුළුවන් ඔය මොනවා විවිධාකාර දේවල් වෙන්න පුළුවන් ඒ දේවල් වල තියෙන කෙටි කාලීන වාසිය බලනවා මිසක් ඒක කරන්න ගිහිල්ලා කර්මයක් වශයෙන් හම්බෙන දේවල් ගැන මිනිස්සු හිතන්නේම නැහැ ඒ නිසා පුදුමාකාර හරි ඉතින් අර ඒ වගේ ඉතින් අසත්පුරුෂව ගත කිරීම තුලින් බුදුහාඳුර කියනවා හරියට මේ තමන්ටම හානි කරගන්නේ ඒ අසත්පුරුෂ මනුස්සයා තමන්ටම හානි කරගන්නේ හරියට නිකන් හතුරෙක් ඉඳලා කරනවා වගේ කියලා. ඒ නිසා මේ පැත්තකුත් තියෙනවා. හොඳයි. ඒ තුන්වෙනි අවස්ථාව මොකක්ද ඒකේ?
යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති.
ඔව්. දැන් අර පෙන්නන්නේ දැන් හිත දිහා ඇත්තම එක අතකින් බැලුවාම මුලින් පෙන්ලා තියෙන හිත දිහා බලන ගතිය. මුලින් මොන හිත දිහා බැලුවා? මේ වෙලාවේ හිතේ රාගේ නැහැ. මොන රාගේ නැහැ කියලා දැනගත්තා. ඊළඟට ඔන්න රාගේ තියෙනවා කියලා හඳුනා ගන්නවා. ඊළඟට තුන්වෙනි අවස්ථාවක් වෙනවනේ. ඔන්න දැන් මේ රාගේ ඔන්න දැන් පටන් අරගෙන තියෙනවා. මේක මේ ආරම්භක අවස්ථාව තමයි පසු කරන්නේ. මොකද අර කමන්ට මුලින් තේරුණා හොඳට නේ අපිටම හිස් භාවයක් තියුනේ. අනිසිත භාවයක්, බොහොම පිරිසුදු භාවයක්. මේක නිමිති තිබුණේ නැහැ. අන්නේ පිරිසුදුකම හඳුනා ගත්තා. එහෙම ඉඳද්දි ඔන්න පටන් ගන්න මේ ආරම්භක අවස්ථාවක් ඔන්න මතු වෙනවා. කාමච්ඡන්දේ ආරම්භක අවස්ථාවක් මතු වෙනවා කියන එක මේක දැන් තාම ඉන්නේ මේ වර්ධනයේ වෙමින් තියෙන ආරම්භක යුගයේ මේක තියෙන්නේ කියලා ඔන්න දැනගන්නවා. ඒක තුන්වෙනි අවස්ථාව වශයෙන් පෙන්නවා. හොඳයි. හතරට කියන්නේ මොකද්ද?
යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහාන හෝති තංච පජානාති.
ඔව්. දැන් ඊළඟට දැන් මේක ප්‍රහාණය වෙනවා. දැන් ඔන්න අපි මාකරීක අපේ සතිය හොඳට දියුණු වෙලා ඒ දිහා දැනුවත් වීම නිසාම අපි හිතමු ඔන්න දියුණු දුර වේගෙන යනවා කියලා බොඳ වේගෙන යනවා කියලා. රාගේ දැන් ඔන්න ප්‍රහාණය වේගෙන යනවා. හරි දැන් ඉස්සෙල්ල තරන්නම් හිතේ දැවිල්ලක් නැහැ හිතල දාන් හිතේ මේ රත් වීමක් නැහැ මේ හිතේ කෙලසීමක් නැහැ අන්න පහළ වෙච්ච රාගය ඔන්න දැන් නම් පොඩ අඩු වේගෙන යනවා කියලා අන්න තේරෙන්න ගන්නවා අන්නේ අවස්ථාව හතරවෙනි අවස්ථාව වශයෙන් පෙන්නවා
යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති
ඔව් ඒකේ ඇත්තරම මේ ඔය කෙටි කාලින වශයෙන් දාන්නත් පුළුවන් ඕක මේ සම්පූර්ණ වශයෙන් දාන්නත් පුළුවන් කියන කටි කාලේ වශයෙන් දාන්න වෙන්නේ දැන් අපි හිතමු අපේ හිතේ යම්කිසි ක්ලේශයක් පහළ වුණාම අපි ඒකට අහුනේ නැත්තම් එතෙන්දී අපි ප්‍රඥාව පාවිච්චි කළා නම් මේ එතෙන්දී ඊබඳු ක්ලේශයක් ආයි ටික කාලයකට එන්නේ නැති ගතියක් තියෙනවා. ඒක නම් කරලා බලන්න. ඒ කියන්නේ අපි භවනා කරගෙන යනකොට අපිට හිතට ඔන්න රාගයක් ආවා. රාගය ආවා අපිට ඔන්න අපි තේරුම් ගත්ත රාගය කියලා නැත්තම් ඒ ආපු විදිහයි මේ මොකක් හින්දාද මොන වගේ නිමිති ගැනීමක් නිසාද මේ රාගය ආවේ කියලා පොඩ්ඩක් අපි එදෙන ප්‍රඥාවන්ත වුණා. ඒක හඳුනාගත්තා. හඳුනාගත්තා නම් අන්න ඒ පැත්තෙන් ආපහු ක්ලේශයක් එන්නේ නැහැ ටික කාලයකට. හැබැයි ඉතින් ආයි අහුවෙන්න පුළුවන්. හැබැයි ටික කාලයක් යනකම් ඒ ක්ලේශය නිකන් බ්ලොක් වීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. ටික කාලයකට ඒක එන්නේ නැහැ. ඒකට ඉතින් මේ ප්‍රකාශය දාන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ ඉපදිච්ච කාමච්ඡන්දය ආයි පොඩ්ඩක් කියන්නකෝ ඒ වාක්‍යය පාලි වාක්‍යය.
යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින්
අනුපාදෝ හෝති තංච පජාන. දැන් හටගත්ත කාමච්ඡන්දේ දුර වෙලා ගියා. දැන් අන්න හිත දිහා පොඩ්ඩක් දැන් බලන් ඉන්නවා. බලන් ඉන්නද දැන් තේරෙන්නද විනාඩියක් ගත වුණා ආයෙ ආවෙ නැහැ. උනන් තුනක් පහක් ගත වුණා ආයේ පටන් ගත්ත රාගේ අපි තුන් දැන් අපි මාකරි නිමිත්තක් ගැනීම හරහායි රාගේ පහළ වුණේ. දැන් ඉබ්බඳු රාග පහළවීමක් දැන් වෙන්නේ නැහැ. දැන් ඔන්න ආයෙත් හිත නිශ්චලව තියෙනවා කියන එක අන්න දැන් හඳුන ගන්නවලු. දැන් ඔය අපි තුමු දැන් ඕක කෙනෙක් දිගට දිගට කරනවා. දිගට දිගට කල්ලා අපි තුමු කාමචන්ද්‍ර දාන්න නැතුව අපි ඕක දාමු සක්කාය දිට්ඨියට කියලා. දැන් සක්කාය දිට්ඨිය හරහා ඔන්න අපි මේක ශරීරේ මම කියලා අරගන්නවා, මගේ කියලා අරගන්නවා. ඉතින් ඕක මුලා වෙමින් යනවා. ඉතින් අපි ඒ අවස්ථානුකූලව මේකට ගහගෙන ගහගෙන යනවා. මේක දුරුකරගෙන යනවා. එතකොට ඔන්න ටික කාලයක් අල්ලා හිටිනවා. ආයි දැන් ඔන්න මම කදන්නේ. ආයි මේක නිකන් මේ මුළු gediyama මම කියලා ගන්නෑ. එකක් කියලා ගන්නෙ නෑ. සක්කාය දිට්ඨිය ඔන්න ඒ සාවකාලිකව අඩු වුණා. තාවකාලිකව මැඩපාත් වෙලා තින්. ඒක අපි තමයි ඔන්න දිගට කාලයක් තිස්සේ කළා. යම් අවස්ථාවක ආයෙත් මතු වුණා. ආයෙත් ඔන්න ප්‍රඥාව යෙදුවා. ආයි ගියා. ගියාට පස්සේ ආයි ආවේ නැත්තම් අන්න ඒ අවස්ථාව තමයි ඉතින් කතක අපිට තේරුම් ගන්න තියෙන මාර්ගඵල ප්‍රතිවේදයක් කියලා. තෙන්ටත් උතන ඕක ගැලපෙනවා. දැන් අතර යෝගාවචරයා දැන් අර ගිය රාගේ ආයි එනවයි එනවද නැත්නම් ඇවිල්ලා තියෙනවද කියලා එයා හෙවිල්ලෙන් ඉන්නවා. මම ඒතර තේරෙනවා මේ ආයතින් අනුප්පාදෝ හොති තංචපයයි. දැන් මේ ආයි නම් ඇවිල්ලා නැහැ. ආයි නම් එන්නේ නැහැ කියලා අන්න හඳුනා ගන්නවා. ඉතින් ඒක ඉතින් අර උත්‍ෘෂ්ඨ මට්ටමක් එතන තියෙන්නේ. සම්පූර්ණයෙන්ම අන්න කෙටි කාලයකට නෙමෙයි දැන් මේ මොකක් හරි සංයෝජන ධර්මයේ ප්‍රහාණය වෙලා තියෙන දීර්ඝ කාලීන. නැත්නම් ආයි නොඑන්නම සම්පූර්ණයෙන්ම එයා ගිහිල්ලා. අන්නේ ස්වභාවය හඳුනා ගන්නවා. ඒ නිසා මේ ඔය අවස්ථා පහ ඊටාම වැදගත්. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අතිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. දැන් මේ වෙලාවේ හිත දිහා බැලුවා. මේ වෙලාවේ කාමච්ඡන්දේ ඔන්න තියෙනවා. තියෙනකොට ඔන්න තියෙනවා කියලා හඳුනා ගන්නවා. නැත්නම් මේ වෙලාවේ හිත දිහා බැලුවා. මේ වෙලාවේ කාමච්ඡන්දේ නැහැ. එහෙනම් කාමච්ඡන්දේ නැහැ කියලා හඳුනා ගන්නවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව පෙන්වන්නේ අනුප්පන්නංච කාමච්ඡන්දංච උපාදෝ හෝති දංච පජානාති. හරි නේද මං කිව්වා? තුන්වෙනි අවස්ථාව අනුප්පන්නංච උපාදෝ හෝති දංච පජානාති. දැන් මේ මුලින් කාමච්ඡන් තිබුණේ ඔන්න දැන් මේ කාමච්ඡන්දයක් ඔන්න හටගනිමින් යනවා. දැන් මේ ඇත්තරම හිත දිහා හොඳ සූක්ෂමව දකින්නීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසාම දැන් අර යාට මේ ආරම්භක අවස්ථාවම අහු වෙනවා. සාමාන්‍යයෙන් අපිට එකපාරට ආරම්භක අවස්ථාවක් අහු වෙන්නේ නැහැ. දැන් අන්න ආරම්භක අවස්ථාවෙම අහු වෙනවා. දැන් මේ හිතේ ඔන්න කාමච්ඡන්දයක් පටන් ගනිමින් තියෙනවා කියලා. ඊළඟට එනවා
උපන්නස්ස කාමච්ඡන්දස් පහණං හොදි.
පහණං හොදි තන්ද පයාලේ. දැන් ඔන්න ඔන්න ප්‍රහාණය වෙමින් යන්නේ, ඔන්න ෂේ වෙමින් යන්නේ, අඩු වෙමින් යන්නේ කාමච්ඡන්දය ප්‍රහාණය වෙමින් යන්නේ අන්න ඒක දැනගන්නවා. ඊළඟට හතරවෙනි පස්වෙනි අවස්ථාවක් වශයෙන් පෙන්නනවා පහිනංච කාමච්ඡන්දංච ආයතින් අනුපාදෝ හොදි තංච පජා. දැන් ඔන්න කාමච්ඡන්දෙ දුර වෙලා ගියා. හැබැයි තාම නම් ආවේ නැහැ. ඉස්සරනම් මං අහු වුණා, රාගෙට අහු වුණා. දැන් ඒක ගියා. හැබැයි තාම නම් ආවේ නැහැ කියලා අන්න මේ අනුප්පාද ස්වභාවය, අනුත්පාදයේ දැන් තියෙන අර පිරිසුදු ස්වභාවය අන්න හඳුනා ගන්නවා. මේ අවස්ථා පහ ඇත්තටම ඉතාම වැදගත්. එතකොට හිත දිහා يعني මෙතනින් හොඳටම පැහැදිලෙන කාරණයක් තමයි යෝගාවචරය හමංගේ හිත ගැන පුදුම අවධානයකින් ඉන්නේ. මොකද අපිට කෙලෙස් හඳුනා ගන්න බැරි නම් කෙලෙස් වශයෙන් කොච්චර අනිත් දේවල් දැනගත්තත් වැඩක් නැහැ. මොකද අපි හිතන්නේ ඒ කියන්නේ අපි වෙන වෙන දේවල් ඕන තරම් කරන්න වෙන පුළුවන්. නමුත් අපේම හිතේ පහළ වෙන කෙලෙස් අපි හඳුනා ගන්න නැත්නම් ඒ කියන්නේ තේ විපස්සනාව තාම සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ අපි සතිය දියුණු කළා, ප්‍රඥාව දියුණු කළා, මේකෙන් අනිවාර්යෙන් කෙලෙස් ප්‍රහාණය සඳහා යන්න වෙනවානේ. කෙලෙස් ප්‍රහාණය සඳහා කරන්නේ නැත්නම් ඉතින් මේ දේවල් මොකටද කරන්නේ? අපි දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයම එහෙම තණ්හාව ශය කරන මාර්ගයක්, තන් රාගය ශය කරන මාර්ගයක්, ද්වේෂය ශය කරන මාර්ගයක්, මොහය ශය කරන මාර්ගයක්. එතකොට මේ කෙලෙසුන් දුරු කරන මාර්ගයට අපි අවතීන වීම කියන එක අත්‍යවශ්‍යයි. ඒකයි ඔය මේ මොකද්ද මේ ඔය අර සූත්‍රයක් ඉන්නේ මේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක් අරියවංශ සූත්‍ර දේශනාව. අරියවංශ සූත්‍ර දේශනාවේදී හතරවෙනි ආර්යවංශයේ වශයෙන් පෙන්වන්නේ භාවනාරාමතා පහනාරාමතා. මතකද? භාවනාරාමතාවයත් එක්කම එකට ඈඳලා පෙන්වන පහනාරාමතා කියලා. කියන්නේ භාවනාව ගැනත් ලොකු ඇල්මක් තමයි තියෙන්නේ. ඒත් එක්කම අන්න ඒ යෝගාවචරයට ඒ වික්ෂුන් වහන්සේට මේ කැලෙස් දුරු කිරීම සඳහා පහන රාමතාවයක් තියෙන්නේ. කැලෙස් කොයි කවද්ද මේ ටික ඉවර කරන්නේ? මේ මඩ ගොඩ කවද්ද මේ හිඳලා ඉවරයක් කරන්නේ? මේ අපේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් එක සන්ත විහාරි ස්වාමීන් වහන්සේ කියලා දැන් තැන්නේ ඉන්නේ. උන්වහන්සේ කියන්නේ කවද්ද ආයසතු මේ පල්වල ඉහළ ඉවරයක් කරන්නේ කියලා තමයි උන්වහන්සේ කියන්නේ. හරිම ලස්සනයි. බුද්ධේ කියන්නේ බුදුම වීරියක් දරනවා. ඉතින් හැම දාම කතා කරලත් කතා කරන්නේ ඔය ගැන තමයි. කවද්ද මේ පල්වල ඉහළ ඉවරයක් කරන්නේ? මොකද ඒ තරමට මේකේ කැලෙස් තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ අපි මේ පටන් ගන්න වීරය මේ කරගෙන යන මහානකම අනිවාර්යෙන් කෙලස් දුරු කර ගැනීම සඳහායි භාවිතා කරන්න තියෙන්නේ. ඉතින් මුළු ප්‍රතිපදාවම සකස් කරලා තියෙන්නේ, මුළු මහාන ජීවිතයම සකස් කරලා තියෙන්නේ, මුළු සීලයම කුළු ගන්නලා තියෙන්නේ මේ කෙලස් වලට ගහන්න. කොහොමද මේ කෙලස් දුරු වෙන විදිහට මේ මහානකම පවත්තන්නේ? ඉතින් ඒක ඒ ඇත්තම සීලය ගැන හොඳට අධ්‍යයනය කරලා තමයි තේරෙන්නේ කොහොමද මේ එක එක ශික්ෂා පදයක් හරහා විවිධාකාර කෙලස් වලට ගැහින්නේ. එක එක දැන් අපිටම උදාහරණයක් වශයෙන් ඔන්න අපි පිණ්ඩපාතය යනවා. පිණ්ඩපාතය යනකොට අපි බුදුහාඳුරෝ කියනවා මේ හොඳට අපි පළවෙනි මේ සේකියාව එහෙම ගත්තොත් පරිමණ්ඩලං නිවාසේ සාමීති සික්ඛාකරණීය. ඉතින් ඕකනේ කියන්නේ හොඳට මේ පරිමණ්ඩලේ ඇඳලා ගාහන්න පිළිවෙලට මේ මේ යනවා කියලා මේ කටයුතු කරනවා. ඉතින් ඒක අපිට හිත සම්පූර්ණයෙන් විසිරීලා නම් වික්ෂිප්ත වෙලා නම් එහෙම මෙහෙ බලබලා ඉතින් එහෙමනම් යන්නේ ඉතින් පරිමණ්ඩලයක් පවත්වන්න බැහැනේ. සම්පූර්ණයෙන් සිවුරු එක පැත්තක් එක්ක අනිත් පැත්ත මේ යතේ පරිමණ්ඩලයක් නැහැ. ඉතින් අනිත් එක ආයි කියන්නේ මේ ඔය ඉතින් ඒ වගේ හැම ශික්ෂා පදයක් කරාම පුදුම විදිහට මේ කෙලස් එන එක එක්ක වළක්වලා නැත්නම් හටගත්ත කෙලෙෂයට මේ ප්‍රහාර කළා. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා. පුදුම විදිහට ඒ නිසා මුළු මහානකමම බුදුරජාණන් වහන්සේ කෙලස් ප්‍රහාණය සඳහා තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසාමයි අර කටුකුණු සාන්නාංශේ මතු කළා එහෙම මතු කරන්නේ මේ බ්‍රහ්මචර්ය පරියෝසානය කියන්නේ නිවනේ කියනවා. දැන් අපි හිතන්නේ කෙලස් දුරු කිරීම මහානකම මේ මොකද්ද භාවනා කිරීම කියලානේ. ඉතින් සීලේ පැත්තෙන් නිවරදිව භාවනකම රැක්කනම් ඒකේ කෙල පැමිණීම තමයි නිවන කියන්නේ. ඒ කියන්නේ ඉතින් ඉතන කෙලස් දුරු වෙලා. ඒක තව පැත්තකින් බලපු දෘෂ්ටි කෝණයක් තියෙන්නේ. ඒ කියන්නේ හොඳට ගියා මහානකම රැකලා නම් එතනදි කෙලස් ටිකත් ඔක්කොම දුරු වෙලා අන බ්‍රහ්මචර්යයේ අවසානයකට පැමිණිලා. බ්‍රහ්මචර්ය පරියෝසානය කියන්නේ නිවනක් කියලා කියනවා. ඒ නිසා මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ බ්‍රහ්මචර්ය ජීවිතයම සම්පූර්ණ මහානකමම ඒ කියන්නේ ප්‍රකාශ කරනවා හරියට මේ හැම පැත්තෙම මුලමැද අග යහපත් වූ ඔය පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් ප්‍රකාශේති. මේ තාම පිරිසුදු බ්‍රහ්මචර්යයක් ප්‍රකාශ කරන්න යන තථාගතයන් වහන්සේ කෙනෙක් කියලා හැම ලස්සනට විස්තර කරන සූත්‍ර දේශනාවල අහලා තියෙනව නේද? කියන්නේ දැන් අනිත් තීර්ථකයොත් එක එක කියනවා, එක එක ප්‍රතිපදා කියනවා. නමුත් ඉතාම පිරිසුදු බ්‍රහ්මචර්ය වාසයක් කරහා සම්පූර්ණයෙන් මේ කෙලෙස් ටික ප්‍රහාණය කිරීමක් ප්‍රකාශ කරන්න යන ලෞතුරා සම්මා සම්බුදු කෙනෙක් පමණයි. ඉතින් ඒ කොහොමද මේ සම්පූර්ණ පිරිසුදු වීමක් දක්වා මේ කුළු ගන්නනේ මේ සම්පූර්ණ මහානකමක් නැත්තම් මේ ප්‍රතිපදාවක්. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ දැන් අපි හිතමු පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් නම් තමන් විසින්ම අවබෝධ කරගෙන ප්‍රතිපදාවක් රැකලා ඔන්න අරහත්ත්වයට පත් වෙලා කෙලෙස් ඉවරයි. නමුත් තවත් කෙනෙක්ට ගොඩ යාම සඳහා ප්‍රතිපදාවක් ඉදිරිපත් කරන්න උන්වහන්සේට බැහැනේ. නිවැරදි ප්‍රතිපදාව තවත් කෙනෙක්ට ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. නමුත් සම්මා සම්බුදු කෙනෙක්ට පමණයි මේ තමන් ඉස්සෙල්ලා ගොඩ ගිහිල්ලා කොහොමද මේ සම්පූර්ණයෙන්ම මඩවලක ඉන්න මිනිස්සෙක් කොහොමද මේකින් සම්පූර්ණයෙන්ම පිරිසුදු කරලා ගොඩ අරගෙන සම්පූර්ණ පිරිසුදු භාවයට පත් වෙන පත්වීමක් දක්වා යායුතු ප්‍රතිපදාව මෙන්න මේකයි. මෙන්න මේ මාර්ගයේ ඵලයල්ලා කියලා කොහොමද මේ පිරිසුදු බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරන්නේ? ඒ බඳු පිරිසුදු බ්‍රහ්මචාරය ප්‍රකාශ කරන හැකියාව තියෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණයි කියනවා. ඒ නිසා හරිම ලස්සනයි මේ විවිධ පැතිවලින් මේ බුදුරජාණන් වහන්සේ කළ තියෙන පාර නැවත නැවත විග්‍රහ කරන්න කියන්නේ බුදු කෙනෙකුගේ වටිනකම තේරෙන්න ගන්නවා. කොයි තරම්නම් අමාරුද මේ වගේ කියන්නේ නිවැරදි යායුතු එකම මාර්ගයක් ඒකායන මාර්ගයක් ප්‍රකාශ කරන්නේ. ලේසි පහසු වැඩක් නෙමෙයි ඉතින්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉතින් කොච්චරනම් මාර්ග උත්සාහ කළා තියෙනවද දුෂ්කර ක්‍රියා කරන කාලෙදී. ඒ කියන්නේ අපි හිතන්නේ ටග් ගාලා ඉතින් වැඩේ ගොඩ දැම්ම කියලා මේ අන්තිම බුද්ධෝත්පා මේ අන්තිම පස්චිම භවිකනේ. නමුත් බුදුහාඳුර කොයි තරම්නම් විවිධාකාර වැරදි ක්‍රම අනුගමනය කළා තියෙනවද බෝධිසත්ව කාලෙදී. හැම ප්‍රථම සමාදන් වෙලා තියෙනවනේ. ඒ ඔක්කොම කාලා ඔක්කොගෙම තියෙන නිෂ්ඵල භාවය තේරුම් අරගෙන තමයි අන්තිම වරන මෙන්න මේකමයි පාර, මෙන්න මේකමයි ආයත එකම පිරිසුදු මාර්ගය කියලා අන්න ප්‍රකාශ කරන්නේ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට හෙළි කරපු මේ නිවැරදි මාර්ගය නම් ඉතින් අය හිතා ගන්න බෑ. ඒත් උන්වහන්සේ ගන්න තියෙන දුක් ටික සම්පූර්ණයෙන් අරගෙන තියෙන්නේ. කන්න තියෙන කටු ටික ඔක්කොම උන්වහන්සේ කාලා තියෙන්නේ. කාලා තමයි කියන්නේ මෙන්න මේක විතරයි පාර, මේක විතරක් යන්න. ඉතින් අර ඒ වගේ පාර පිරිසුදු කරලා පට බේරලා දෙන එක නම් හිතා ගන්න බෑ. ඒකයි ඇත්තට මේ බුද්ධෝත්පාද කාලයක තියෙන වටිනකම. අපිට අනිත් පාරවල් හොය හොය යන්න අපිට ගවේෂණය කරන්න උවමනාවක් නැහැ. උන්වහන්සේ ගන්න පාර හොයලා තියෙන්නේ. අපිට තියෙන්නේ පාර අනුගමනය කරන්නයි තියෙන්නේ. හොඳයි. ඉතින් අදත් තව මොන හරි තියෙනවද? තව පැය කාලක් විතර තියෙනවා අපිට සාකච්ඡා කරන්න. ඔව්.
කෙරෙනකොට තරහක් වගේ හිතට එනවා.
ඔව්.
ඊට පස්සේ තරහ කියන්නේ අවබෝධ කරගත්ත හරින් ගහන පස්සේ යවිලා යනවනේ.
හ්ම්.
ඊට පස්සේ දැන් තරහ නැහැ හිස් බවක් වගේ තියෙනවා කියන එක.
හරි.
මේක උදාහරණ විදිහට
කියන්නේ. ඔව්.
එතනදී මම අන්තිමට කියපු කාරණේ දැන් අර කලින් පිළිච්ච තරහට සාපේක්ෂව දැන් මේ මේ වෙලාවේ අකුසලයේ ගෙවුනා කලින් රාගයෙන් යන කතා කරේ.
හරි.
රාගයෙන් තන.
හරි.
රාගයෙන් ගෙවුනා කියලා අර කලින් එකට සාපේක්ෂව වර්තමානයේ ලැබිස් බව කියනවා නේද?
හරි. ඔව්.
ඒක අර ගෙවිච්ච එක සාපේක්ෂව මේක යම් කිසි අර දැන් අන්තිම පාඩේ එතකොට අපි සාමාන්‍ය කරනකොට අර කලින් එකට සාපේක්ෂව කිරීමක් නැහැ.
ලැබෙන්නේ
නැහැ.
දීර්ඝකාලීන
හොඳයි
කරන්න කියන්න කියන්න no problem හරි
analysis කිරීමක් කෙරෙන්නේ නැහැ සාමාන්‍ය කරන ගියා ආව බව දැනගත්ත ගියා දැන් ඉන්න පැත්තේ ඉන්න එක තමයි
ඔව් කියන පාටේ තමයි කොහොමද මේක සාපේක්ෂ බවක් ගන්න කියන එකද ඔව් මොනේ මට නම් හිතෙන්නේ දැන් අපි හිතමු අපි රාගෙන් බැට කකාගෙන හිටියා ඒකට දැන් අපි මාක් හරි රැකපු ප්‍රතිපදාවක් කරහා අපි පාවිච්චි කරව මාක් හරි විපස්සනා ක්‍රමයක් කරහා උපක්‍රමයක් කරහා ඔන්න ගියා දැන් එකතකින් හරි සැහැල්ලුවක් දැනෙනානේ දැන් නම් උතේ මෙච්චරලා මේ මේකත් එක ෆයිට් එකක් දුන්නා. දැන් නම් ඒ රාගේ දුරුණා කියලා. ඊට පස්සේ හිතේ සමහරට පොඩි බයකුත් තියෙනවා නේද? මම ආයි එයිත් දන්නෙත් නැහැ කියලා. එතකොට හැබැයි පොඩි අවධානයකින් ඉන්න ගතියක් තියෙනවනේ නේ. අපි දැන් කෙලෙසේ දුරුණා. හැබැයි දැන් හිතගෙන පොඩක් පොඩි ඇහැ ගහගෙන ඉන්නේ. ඇහැ ගහගෙන ඉන්නේ ආයි දැන් එයි දෝ කියලා පොඩි ඇහැ ගහගෙන ඉන්න ගතියක් තියෙනවනේ. එතකොට තමයි යන තේරෙනවා දැන් විනාඩියක් ගත වුණා. දැන් නම් විනාඩි දෙකක් ගත වුණා. තාමත් නැහැ. විනාඩි තුනක් ගත වුණා. තාමත් නැහැ. හරි පහක් ගත වුණා. තාමත් නැහැ කියලා අර කාලය ගැන හැඟීමක් ඉතින් ඒ අනුව තේරෙනවා අන්න මේ දැන් නම් පොඩ 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 දැන් තාම නම් ආවේ නැහැ. දැන්ම නම් එහෙනම් එන එකක් නැහැ කියලා අන්න පොඩි පොඩක් අන්න රිලැක්ස් වෙන්න පුළුවන්. ඒ නිසා මට තේරෙන්නේ يعني දැන් අපි يعني පොඩක් කරලා බලන්න. يعني අපි මොකක් හෝ ක්ලේශයක් පහළ වුණාට පස්සේ يعني මොකක් හෝ සිතුවිල්ලක් පහළ වුණාට පස්සේ ඒක යට තියෙන ක්ලේශය හඳුනගත්තා නම් ඒ හඳුන ගන්නවා ගැන ආයි ප්‍රඥාව අවදි කර ගැනීම. ප්‍රඥාව අවදි කළා ඒ ක්ලේශයට වැදුණා නම් හොඳට ආයි විනාඩි දෙකකටවත් එන්නේ නැහැ. අඳුතරමින් කැටි කාලයකටවත් නැවතිලා ඉන්නවා. එතනින් අදහස් වෙන්නේ නැහැ හැබැයි මේ ක්ලේෂස් 100%ක් ඉවරයි කියලා. ඊළඟ ආයි පැයකින් එන්න පුළුවන් නැත්නම් ආයි හෙට එන්න පුළුවන් ඒ වගේ ස්වභාවයක් තියෙනවා. නමුත් හොඳට අපි ප්‍රඥාවෙන් ඒ වැඩේ කළා නම් ක්ලේෂය ටික කාලයකට හරි නැවිත් ඉන්නවා. එහෙම ගතියක් නම් හිතේ තියෙනවා. එතකොට ඒ ඒ ඒ කොච්චර කාලයකටද මෙයා නැවිත් ඉන්නේ කියන එක ඉතින් ඒක මුලින් ඩිෆයින් කරන්න බැරි වෙයි. නේද? ඒ කියන්නේ විනාඩි 5කට එන විදිහට මෙන්න මෙහෙම ගහන්නේ හරි 10කට නොවෙන්න නම් මෙන්න මෙහෙම ගහන්නේ කියලා කියාගන්න මට අමාරුයි ඒක කළ බලන්න වෙනවා
කලින් සාමාන්‍යිත විචිප්තලා වගේ තිබිච්ච වෙලාවක රූපයක් දැකලා අපිට යම් රාගයක් ඇති වෙනවා නම් නමුත් කාලයක ස්වංශස ගියාම මේක දැක්කම එහෙම එකක් ඇති වෙන්නේ
නැහැ හරි
එහෙමත් මට නම් එහෙම ටිකක් වෙලා තියෙනවා ආයෙත් ඉන්නවා ඔව්
ඔව්
එහෙමත් කාලයකට ඒ රූපේ දැක්කට
වෙන්නේ නැහැ. ඔව්. ඇත්ත ඇත්ත. ඒක ඇත්ත. මොකද කියන්නේ අපි හොඳට දැන් ඒකේ ආදීනව තේරුම් අරගෙන මෙන්න මේකයි ඉතින් වෙන්නේ මගේ හිතයි කෙලෙසෙන්නේ ආරෙ මෙහෙම නැත්තම් අපි දැන් සරලව අපි හිතමු මෙහෙම. ඒ කියන්නේ ඔන්න හිතේ රාගයක් ආවා. රාගයක් ආවම අපි හිතමු නිකන් අපි අසුභයන් මෙනෙහි කරලා අයින් කරා කියලා. මේ සරලව කියනවනම්. ඉතින් අසුභයන් මෙනෙහි කරනවා කියන්නේම දැන් මේක ඇතුලේ තියෙන පොඩ්ඩක් මේ හැම අයින් කරලා බලන්න වෙනවනේ ඇතුලේ. ආ මේකේ බුකු බලවැල් තියෙනවා, අසුචි තියෙනවා, කෙස් මේකත් මේ කෙල තියෙනවා, රුධිරය තියෙනවා, සෙම තියෙනවා. දැන් මේ පිළිකුලක් නේ යන්නේ. ඒක පොඩ්ඩක් හිතේ රැඳෙන ගතියක් තියෙනවා. අල්ල හිටින ගතියක් තියෙනවා. ආයෙත් අර රූපේ දැක්කට දැන් මේ ඒ ඒ ගතිය දැන් ඉස්සරහට එන නිසා ආයි එන්නේ නැහැ රාගේ. එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක ඉතින් තාම ප්‍රාථමික මට්ටම මේ කතා කරන්නේ. නමුත් ඕක හිතන්න අපි සෑහෙන සතියක් වර්ධනය කරගත්ත කෙනෙක් කියලා. එයා අසුභය මෙනෙහි කරන්න ඕනේ නැහැ. එයා කෙනින්ම අපිටම උන් දැන් හිතේ රාගයක් ආවා මොකක් හෝ හේතුවකට. එයා තේරුම් ගන්නවා දැන් රාගය ඇවිල්ලා තියෙනවා. එයා බය වෙන්නෙත් නැහැ රාගෙට. දැන් චිත්තානුපසන මට්ටමකට එනකොට කොහොමත් බය වීමක් ගැන කතා කරන්නෙම නැහැනේ. රාගෙටයි රාගෙන් තොර බවටයි දෙකටම එකට සමාන තැනේ ඉලානේ කතා කරන්නේ. සරාගං චිත්තනුත් සරාගං චිත්තං පජානාති. විතරාගං චිත්තං විතරාගං චිත්තං පජානාති. දෙන්න මේකයි සමානයි. මේක සිතුවිල්ලක් පමණයි. දැන් කෙලින්ම තනිකර ප්‍රඥාවක් මුල් කරලා යන්නේ. ඉතින් ආයි දැන් රාගසිතක් ආවා. රාගිතක් බව දැනගත්තා. දැනගෙන හොඳට දැන සතිමත් වුණා නම් අපි ඒකට අනුග්‍රහ නොකිරීම හරහා මිනිහා යනවා. මනුස්සය ගියාට පස්සේ ආයෙත් ඉතින් හිතේ ආයි අර හිස් ස්වභාව එනවා. ආයි බොහොම සාමකාමී බවක් එනවා. සාමකාමී බව අන්න දැන් තියෙනවා. අපි වෙලා තියෙන අන්න එතෙන්දී අර ඕන්නම් අර වීරයට සම්බන්ධ කරන්න පුළුවන් මේක දැන්. දැන් අර අනුප්පන්නං ච මේ මොකක්ද ඒකට කියන්නේ? අනුප්පන්නාලං අකුසලාලං ධම්මාලං අනුප්පාදාය චන්දංජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්හාති පදාති. දැන් අන්න මේ අකුසලයක් නැහැ. දැන් රාගයෙන් හිත තොරයි. දැන් තේන හිතේ සාමකාමී නිකල ස්වභාවයක් මෙන්න මේක පවත්වන්න ඕනේ මම. කියලා අන්න ඡන්දයක් ඇති කරගන්න ඕනේ. දැන් අපිට ඒ ඡන්දේ නැත්තම් උවමනාව නැත්තම් ඒකකින් ආයෙත් මෙයා ඒවි. ඉතින් එක අතකින් අපිට කියන්න තියෙන්නේ අපි ඇප්ලයි කරන මෙතඩ් එක විතරක් නෙමෙයි උතෙන්දි හරියන්නේ. අපිට උවමනාවකුත් අවශ්‍ය වෙනවා. දැන් මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කළා. හිතේ අයින් කරගත්ත ඒ ක්ලේශය දැන් ඔන්න හිතේ සාමකාමී බවක් තියෙනවා. මෙන්න මේ සාමකාමී බව මම තවදුරටත් පවත්වන්න ඕනේ කියලා ඌමනාවකුත් එන්න වෙනවා නේද? දැන් උදාහරණයක් වශයෙන් අපි රටට වගේ සම්බන්ධ කරලා ගත්තොත් දැන් රටේ ත්‍රස්තවාදීකක් තිබුණා. ඕක දැන් ඉවරයක් කළා. දැන් ඔන්න රට සාමකාමී. දැන් රට සාමකාමී බව තව දිගට පවත්වන්න ඌමනාවක් නැත්තම් රජයේද මොකද වෙන්නේ? නේද? ඉතින් ඒකට ආයෙත් ඉතින් අරුන් එනවනේ. ඉතින් ඒ කියන්නේ මේ සාමකාමී බව රැකගන්න වෙනවා. රැක ගැනීම සඳහා අපි කළ යුතු යමක් තියෙනවද? අන්නේ දේ කරන්න වෙනවා. ඒ වගේ තමයි අපේ හිතටත් අපි දැන් මේ ආපු කෙලෙස් සතුරන් ටික යටපත් කරලා අවුට් එක ප්‍රහාරයට දා කරා. ඊට පස්සේ දැන් ඔන්න හිත සාමකාමී. දැන් මේ හිතේ සාමකාමී බව මම තවදුරටත් පවත්වන්න ඕනේ. මෙන්න මේක රැක ගන්න ඕනේ කියලා උමනාවක් මගේ තුලින් එන්න ඕනේ. මම මේකට වටිනකමක් දෙන්නේ නැත්නම් මම මේක මේ බෝරින් කියලා හලකනවා නම් මම ආයෙත් නිකන් ඔහෙ මෙහෙ මෙවි යනවා නම් ආයෙත් කෙලෙස් ටික ඒවි. මොකද කෙලෙස් මේක අපේ වීරය ලිහිල් කරපු ගමන් කෙලෙස් එනවා. ඒක ස්වභාවයක්. ඉතින් අපි පොඩ්ඩක් ඒ ඉන්න ඇහැ ගහගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම කොයි වෙලාවෙද ආයි මුන් ටික එන්නේ. නේද? එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් එහෙනම් මට කියන්නේ මට නියත හිතන විදිහට නම් අපි ඒ වෙලාවේදී අනුගමනය කරපු කෙලස් ප්‍රහාණය සඳහා අනුගමනය කරපු ක්‍රමේ එකක්. ඒකත් හොඳ පවර්ෆුල් ක්‍රමයක් නම් ඒක හරහත් ඉතින් කෙලස් තුනක් දුවිලිලා ආවි. ඒක එකක්. අනිත් එක තමයි දැන් එතනින් ආපු සාමකාමී తত্ত্বය අපි මේ වටනකම තේරුම් ගන්න ඕනේ. මෙන්න මෙහෙම දැන් සාමකාමී බවක් තියෙනවා. මෙන්න මේ සාමකාමී මම තව ටිකක් පවත්වන්න ඕනේ. කියන්නේ අන්නේ සාමකාමී බවට අපි තැනක් දෙන්න ඕනේ. ඒක අගේ කරන්න ඕනේ. අගේ කළා අන්නේ සාමකාමීත්වය පවත්වන්න සඳහා උත්සාහත් වෙන්න ඕනේ. එතකොට අන්න මේක තව අල්ලලා හිටීවි. අශෝක අධහන ඉති.
සතිපට්ඨානේ කියද්දී මේ නිවර්ණ ගැනයි මේ ධම්මාන පස්සනාන සිත ගැනයි මේ චිත්තාන පස්සනාන සිත ගැනයි සඳහන් කරලා තියෙන හැඟීමක් එනවා. මේක සිතවිල්ලක් විතරයි, සිතවිල්ල සිතවිල්ලක් පමණයි කියන එකෙන් දැකලා නතර කරන වගේ හැඟීමක්
එනවා අනිවාර්යයෙන්ම.
එතකොට නීවරණ වලත් එහෙම මේක නීවරණයක් පමණයි. එතකොට ඒක මේ ක්‍රියාත්මක වෙන ඉතින් මමෙක් ගලවලා වගේ හැඟීමක් එනවා.
හරි. ඔව්.
එතකොට මේ වීරය ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් දැන් මෙහෙම එකක් තියෙනවා. මේක ඉපදුනා මේක මම පවත්වා ගත යුතු වෙයි කියන එතන පොඩි නොගැලවීමක් වගේ.
ඔව් නෑ ඉතින් එතන මමෙක් නැතුවමත් තාන්න පුළුවන් නේද? මමෙක් ඕනේ නැහැ. කියන්නේ මම මොකමින් ඉන්දිරියට පවත්වන්න ඕනේ කියලා එහෙම ගන්න ඕනේ නැහැ. කන් හිත දිහා බැලුවා. හිතේ දැන් සාමකාමී බවක් තියෙනවා. සාමකාමී බව දෙකට පවත්වනවා. තේරෙන්නේ මමෙක් නොහදා යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් එතෙන්දී අවශ්‍ය නැහැනේ දැන් ඕක කෙනෙක් ඉතින් අර මමෙක් කියන සංකල්පේ දාලා කරන්නත් පුළුවන්. එතනින් පොඩි ගැම්මක් එන්න පුළුවන්.
ඒසසේ දැන් අර්ගෙටි බලාගෙන ඉන්න උදු බලාගෙන ඉඳීමක් විතරයි මේක ඇති වෙනවද නැති වෙනවද ඒ ප්‍රශ්නයක් නැහැ.
ඔව්.
වීරණේදී දැන් මේක පැවැත්විය යුතුයි කළ යුතු යමක් තියෙනවා. එතකොට කරන්නේ ආරෝපණය වෙනා වගේ එකක් එනවනේ.
ඔව් ඔව්. දැන් එතන ඒ තමයි ඉතින් කරන්නේ ආරෝපණය වුණත් මට නම් හිතෙනවා මේ මෙතන ලොකු මමෙක් හදලා කරන්නේ ආරෝපණය වීමක් අපිට කතා කරන්න වෙන්නේ ටිකක් අර බරපතල මට්ටමේ කෙලෙස් මට්ටමකදී. කියන්නේ බරපතලම ක්ලේශයක් ආවහම සමහරට දැන් හිතන්න මෙහෙම සත්තු මරණ මිනිස්සෙක්. කාමයේ වරදවා හැසිරෙන මිනිස්සෙක්. එයාට හිතෙනවා මේකෙන් මිදෙන්න ඕනේ කියලා. එතෙන්දී තමයි අර සත්පුරුෂයෙක් වෙනවනේ. අර කෙනෙක් නෙවෙන්නේ දැන් ආයිත්. අතනත් හිටියේ කෙනෙක් අසත්පුරුෂයෙක්. දැන් මේ අසත්පුරුෂයා සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. එතෙන්දී අන්න සෑහෙන පුළු ගැන්වීමක් කරනවා. පුළුවන් නම් මේක අතහැරපන් කොහොම හරි සත්පුරුෂයෙක් වෙයන්. අන්න සීලය හරහා මමත්වයේ හදලා දෙනවා. හැබැයි ඕකේ ප්‍රඥා ශික්ෂාවට යනකොට ආස්නවා. ඒ කියන්නේ ඕක යා තීරුම් ගනිමින් යන්නේ. සමාධියක් හදාගන්න විදිහ පොඩ්ඩක් ඉතින් මමයා ඉන්න පුළුවන්. නමුත් ප්‍රඥා ශික්ෂාවට යනකොට මමයා දුරු කර ගැනීමමනේ ඒක ප්‍රතිපදාව වෙන්නේ. කොහොමද මේ අනවශ්‍ය දේ ඇති කරගන්න සක්කාය දිට්ඨියට ගහන්නේ? කොහොමද මේ රූපය හරහා වෙන්න පුළුවන්? නැත්නම් හිතේ ඉන්න චෛතසික හරහා වෙන්න පුළුවන්? හිතේ හදන මේ සක්කාය දිට්ඨිය කොහොමද දුරු කරන්නේ? මමයා දුරු කර ගැනීමනේ අන්තිමට එක අතකින් බැලුවාම අභිමතාර්ථේ පරමාර්ථය වෙන්නේමත්. ඉතින් එතෙන්දී වීරිය දුරු කරන්න ගිහින්න හරි මමයා හදනවා නම් දැන් හිතන්න මෙහෙම දැන් අපිට ඔන්න දිවිරේ දුරු අපිට කෙලස් දුරු කරගත්තා. ඔන්න සිතුවිල්ලක් පහළන අම්මා මම නම් දැන් ගොඩ. මම නම් දැන් කියලා ඉතින් එතනත් ඉතින් අහු වෙනානේ. ඉතින් මම මේ කදලන්නේ ඉතින් එතන. ඉතින් අපි වීරයෙන් වේවා කෙලස් දුරු කිරීම ගැන හෝ අපිව උස ගන්න යනවා නම් අත්ත්ුක්ඛංසනේට යනවා නම් එතනත් මම මේ හදලා තියෙන්නේ. ඒ නිසා කෙලස් වල තියෙන පුදුමාකාර මේ ඒ කියන්නේ වංචනික ස්වභාවයක්. අපි එක පැත්තකින් කෙලස් යටපත් කරනකොට තව පැත්තකින් අපිව කෙලස් අල්ලනවා. ඉතින් අපි කෙලස් යටපත් කිරීම ගැන හෝ අපිව මේ අනවශ්‍ය අගේ කිරීමකට ලක් කරන්න ගිහිල්ලා මම මේ කදනවා නම් එතනත් අහුවෙලා තියෙන්නේ. නිකන් උපක්‍රේෂ මට්ටමකින් අහුවෙලා තියෙන්නේ. ඒ නිසා ඕනම කියන්නේ ඇත්තටම මේ යෝගාවචරීන්ට විශේෂයෙන්ම කියන්නේ ප්‍රතිපදාව නඹුරු වෙච්ච සත්පුරුෂයින්ට හුඟක් වෙලාවට කුසල් හරහා තමයි මේ හැදෙන්නේ. ඒක තියෙනවා. මම තියෙනවා.
ඒක
මන්දනා වෙනවා පුළුවන්. මම නම් හිතනවා හැබැයි සම්මුතිය ඇතුවත් යන්න පුළුවන් නැතුවත් යන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ. සම්මුතිය ඇතුව කෙනෙක් මම එක් හදායන මම කොහොම හරි ගෙහෙම කරනවා කියලා අර මම හදායන යන්නත් පුළුවන්. නැත්නම් බොහොම ඊට වඩා මේ උපේක්ෂා මට්ටමකින් මේ හිත තව ටිකක් සාමකාමීව තියන්න ඕනේ. නැත්නම් මේ හිත මම යගින් තොරව තියන්න ඕනේ. නැත්නම් මේ හිතේ දැන් මම හදනවා කියන එකත් අහු වෙනවනේ යාට අකුසලයක් වශයෙන්. ඒතර එතෙන්දී කොහොමද අපි වීරය පාවිච්චි කරන්නේ? එතෙන්දී මම නොහද ඉන්න ඕනේ කියලා පාවිච්චි කරන්න බෑනේ. නිකන් මේ පරස්පර විරෝධී බවක් තියෙනවානේ. එතෙන්දී යන්න වෙනවා මම හැදුවා. දැන් හිතන්න මෙහෙම. දැන් එයා ඉඳගෙන අවධානයෙන් ඉන්නවා. එයාට තේරෙනවා ඔන්න පැයකට පස් පාරක් මම එක් හැදුවා. දැන් එයාට තේරෙනවා දැන් මේ ප්‍රමාණය අඩු කරන්න ඕනේ කියලා. එතකොට එයා මම හද නොහද ඉන්නවා මේ පැයකට පස් පාර නෙවෙයි ඔන්න පැයකට හතර පාරයි මම හැදුවේ. පැයකට තුන් පාරයි මම හැදුවේ. පැයකට දෙපාරයි මම හැදුවේ. ඉතින් ඒ කියන්නේ වීරයක් එතනත් අවශ්‍යයි.
අකිරියාවට
වීරය. ආ. වීරයක් අවශ්‍යයි. හැබැයි මම නොහදන වීරයා. නේද? ඒ වගේ දත්තත් තමයි යත. ඉන්ට්‍රස්ටි එක අතින් බැලුවම හරිම රසවත් එහෙම කතා කරද්දිත් ඉතින් කොහොමද මම යා නොහදන්න ඊර කරන්නේ?
ඒක නොකරන්න
විදියක්. නෑ ඒක නොකරෙයිම සමහරවල්ලාදී නොකරනවා වෙන්න පුළුවන්. ඒත් ඉතින් දැන් අපි මොකක් හරි හරහා මම යා හැදුවාම අපි ඒක ප්‍රඥාව ඉදිරිපත් කළානේ හදමි මම යා දුරු කළා දාන්නේ. දුරු කළා දාලා ආයෙත් බොහොම උපේක්ෂාවකින් බොහොම නිදහස් ස්වභාවයකින් මම එක් නොහදන ප්‍රතිපදාවකින් යනවා. ඉතින් ඒ ප්‍රතිපදාව ඉදින් තව පොඩ්ඩක් ඉස්සරහට ගෙන යාම සඳහා මම එක් නොහදා තව ඉස්සරහට යන්න ඕනා කියන උමනාව තියෙන්නේ.
සම්මුතියෙන් දෙන්න තමයි
පරමාර්ථය වර්ධනය කරන්න වෙන්නේ. ඔව්. නැත් තමන් පසනාවටත් ගිහිල්ලා අපි තුන් සම්‍යක් ප්‍රධාන වීර දානවා කියලා. තමන් පසනාවට ගිහිල්ලා සම්‍යක් ප්‍රධාන වීර දාද්දිත් මමෙක් නොහදා දාගන්න පුළුවන් නම් ඒක තමයි ඒක. මමෙක් හදලා දාන්න ගියාම දැන් අතරම සම්මාල් පසනාවට පැත්තට ගියාම පැති කීපයකින් යෝගාවචරය වර්ධනය වෙනවානේ. එයා හැමතිස්සෙම නිකන් කූල් එකේ ඉන්න කැමැත්තක් තියෙනවා. හිත නිකන් නිකලෙස්ස තියාගැනීමේ කැමැත්තක් තියෙනවා. මොකකටවත් මේ අහු නොවන විදිහට උපාදාන නොකර ඉන්න උත්සාහත් වෙනවා. මම යා නොහදා ඉන්න උත්සාහත් වෙනවා. එහෙමත් ඉන්න මනුස්සයනේ දැන් ඔය තවදුරටත් මේක තව මේ එක්ස්පෑන්ඩ් කරන්න හදන්නේ ට්‍රයි කරන්නේ උත්සාහ කරන්නේ. ඉතින් එතකොට ඉතින් හැහෙන ප්‍රඥාවකින් තමයි ගමන යන්න තියෙන්නේ. කොහොමද මේක වුණත් පවත්න්නේ මේ මම හදන්නේ නැතුව නියම ගෑනක ආත මතු කරේ. ඔව්
ඒක
තමයි දුක්සාන්හන් ධම්මජීවසාන්හන්සේ එහෙම නිතර කියන්නේ මේ කියන්නේ සීලේදී සමාධියේදී මම ඇඉන්නවා. ඉතින් ඉතින් නැතුව මේ කියන්නේ ඒ ඒ ඒ මේ ඒ ගැම්ම ගන්න බැහැ නැත්තම්. සම්මුතියක් එක්ක තමයි මේ ගැම්ම ගන්නෙ. කියන්නේ අසත්පුරුෂයාට සත්පුරුෂයෙක් වීම සඳහා මේ ගැම්ම දෙන්න වෙනවා. මම උඹ උඹ කොහොම හරි මේ සත්පුරුෂයෙක් වෙනවා කියලා. අර එතකොට මේ මමෙත් එක්ක තමයි මේක එන්නේ ප්‍රතිපදා. ඊට පස්සේ තමයි ඔන්න සමාධියක් හදන්න ආදන්න මම ප්‍රථම ධානයක් තියනවානේ. මට තමයි තියෙන්නේ. ඒකත් ගානක් නැහැ ඉතින්. එතනින් පස්සේ තියෙන නම් ඉතින් ආයි බිමට බැහැලා ගැනීම කැලස් වලට ගහන ගහිල්ලක් තියෙන්නේ. එතකොට ඉතින් මනුස්සයා ප්‍රතිපදාවක ඉඳලානේ ගහන්නේ. සීලයක් දැන් තියෙනවා. හිත සමාධියකුත් මනුස්සයාට තියෙනවා. ඒකෙන් දර තමයි හිත දිහා බල බලා පොඩ 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 නිකන් අර සැත්කම් පිහියෙන් රොඩු ටික අයින් කරනවා වගේ යන්නේ දැන්. නිකන් අර මුලින් නම් පොරවෙන් ගහලා ඇදලා දැම්මා. දැන් නිකන් සැත්කම් පිහියෙන් අයින් කරනවා වගේ වැඩක් තියෙන්නේ. මොකද ඒක නම් ඒක නිතර කියනවා වෙන ධම්මදේශනාස විතරක් නෙමෙයි මේ මම මේ තව තව ස්වාමීන් වහන්සේලාගේ බණවල දිහෙමත් උන්වහන්සේලාත් කියනවා සීලේදී සමාධියේදී මම ඉන්න ස්වභාවයක් තියෙනවා. හැබැයි ප්‍රඥා ශික්ෂාවදී කෙලින්ම මම යට ගහන ප්‍රතිබදාව තමයි තියෙන්නේ.
ඒ ගහන වෙන නිසා මේ මම තුල
ඉඳගෙන තමයි ගහන්න වෙන්නේ. ඉතින් අර දැන් තණ්හක් හේවනේ යන්නේ. තණ්හාවට ගහන්නේ තණ්හාවෙන්මයි. ඒක අතේ මුලින් තණ්හාව මූලික කරගත්තා. අර ඔක අහන්නේ මොකද්ද මේ බිකුණු පස්සේ සූත්‍රයේනේ? ආහාර සම්භූතෝයම් බගිනි කායෝ ආහාර නිසාය ආහාරම් පහතබ්බෝ. තණ්හා සම්භූතෝයම් බගිනි කායෝ තණ්හා නිසාය තණ්හා පහතබ්බෝ.
මේ මාන සම්භූතෝ.
එනකට මාන සම්භූතෝයම් බගිනි කායෝ මානන් නිසාය මානම් පහතබ්බෝ. ඒ කියන්නේ කෙලෙසුත් යොදා ගන්නවා කෙලෙස් දුරු කර ගැනීම සඳහා. ඒක අමුතුම ප්‍රතිපදාවක් තියෙන්නේ.
මම නැති බව දන්නවා.
දන්නවා. ඒක නමුත් ඒක දන්නේ නිකන් සම්මුතියක් මේ මොකද්ද? සුතමේ ඥානයක් වශයෙන්නේ. දැන් සුතමේ ඥානයෙන් දැනගත්තට වැඩක් නැහැ. දැන් ඉතින් මේක මාන්නෙත් ගන්නද කියලා. මිනිහට බැරි නම් මට බැරිද කියලා අන්න මාන්නේ ගත්තා. හැබැයි ඒ මාන්නෙන් ගහන්නේ මාන්නෙටමයි.
ඔක්කොටම කලින් ඉතින් පවුර පාගලරලා බැන්නේ.
ඈ?
ඔක්කොටම කලින් පවුර පාගලරලා
බැන්නේ. බෑ බෑ. ඒක තමයි ඒක. ක්‍රමානුකූලව යන්න තමයි වෙන්නේ. ටික ටික තමයි يعني එකපාරට අනාත්ම දර්ශනය අපිට ගන්න බෑ. ඒ ලොක්සන්නසෙම කියන්නේ අර අත දරුවෙකුට හයි ප්‍රෝටීන් දෙනවා වගේ කියලා. එක අත දරු මට්ටමේදී හයි ප්‍රෝටීන් බෑ. අත බඩු මට්ටමේදී කියන්නේ වතුර ටිකෙන් තමයි වටන් ගන්න තියෙන්නේ. ඒ විදිහට යන්න වෙන අවශ්‍ය ඒ ආයුධ පාවිච්චි කරන්නේ වෙන්නේ ඒ මට්ටම් වලදී. අන්තිමට තමයි තින් කතකින් පහුරත්තත් ඇල්ල දැම්මා. ඊට පස්සේ ඉතින් ඉවරයි.
ගොඩනාට පස්සේ.
ඔව්. දෙතකන් ඉතින් දේවල් ඒ අදාළ තැන් වලදී තමයි මේ අතහැරීම කරන්න වෙන්නේ. ඒක නම් තවත් තැන් වලදී කියනවා කියන්නේ මේ අතහැරීම කියන එක ප්‍රතිපදාවක්. හැබැයි අතහරින සුදුසු මට්ටමකට එන්නකන් ඉන්න ඕනේ තින්. ඊටස් තමයි මේ අදාළ කොටස අතහැරලා දාන්නේ. අදාළ කොටස අතහැරලා අන්න රඩු භාවයේ ඉඳන් ඊළඟ වඩා සූක්ෂම භාවයට යන්නේ. නෑ අපි දන්නේ නැත 9යි 5 වෙලා තියෙනවා. ඉතින් හොඳයි මේ පටන් ගත්ත එක. ඉතින් නිසා මම ආරාධනා කරන පුලුවන් තරම් සහභාගී වෙන්න භික්ෂුන් වහන්සේලාගේ මේ සහභාගීත්වය මෙතෙන්දි වටින්නේ. මොකද ඕනෝන් පොඩ්ඩක් කතා බහ කරාම මේකේ අපිට පොඩි ගැම්මක් ගන්න පුළුවන් කරගෙන යන ප්‍රතිපදාවට ලොකු මේ ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ විදිහට මේ සීල දනාව එතකොට සෙනසුරාදා එකතු වෙලා මේ වැඩේ කරමු කියලා ආරාධනා කරනවා. එහෙමනම් අදත් අපි සීල දනාව එකතු වෙලා මේ සමගිය රැස් වෙලා මේ අද ධර්ම සාකච්ඡා මේ වශයෙන් අපි රැස් කරගත්තා වූ යම් කුසලයක් තියෙනවා නම් ඒ සීලම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සීල ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්තා. සීල පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්තා. යම් තාක් අසන සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්තා. මේ සීල දනාවටමත් පින් අනුමෝදන් වෙත්වා කියලා අපි එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ